සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද ඇස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨාන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළුවලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. පාලිට ලිඛිත ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කිව්වනේ, උපාය ඉදිරිපත් කරනවාද?
හොඳයි උදේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවසරයි. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඔබ වහන්සේ මට දුන් උපදෙස් අනුව මම ඉඳගෙන භාවනා කරන්න පටන් ගත්තා. ඉඳගෙන භාවනා කරන විට හුස්ම සහ ඇඟ නොදැනී යනවා වගේ දැනුණා. දැන් මම පැයක් පමණ වාඩි වී ආශ්වාසය ප්‍රශ්වාසය ගැන හිත යොමා භාවනා කරනවා. වාඩි වී ලොකු හුස්ම හතරක් ගන්නවා සමග හුස්ම නොදැනී යනවා. ශරීරයේ නොදැනී යන්න ඊට වඩා ටික වේලාවක් ගත වෙනවා. ශරීරයේ තැන තැන රිදුම් දැනුණා. ඒ තැන්වලට අවධානය යොමු කළ විට ඒවා නැතිව ගියා. ඊට අමතරව රැහැයියෝ හඬනවා වගේ, නමුත් බොහොම හීන් හඬක් සෑහෙන වේලාවක් ඇහුණා. මම දවසේ සෑම දෙයක්ම අවධානයෙන් කරන්න වීරිය ගන්නවා. මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ආයාචනය කර සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, යම් මට්ටමකට සතිය වඩපු ඒ වැඩේට ඒ හිත හදාගත්ත කෙනාට හුස්ම රැලි හතරක් බලනකොට ඒ හුස්ම වල තුනී වීමක් පේනවා. තවත් හිත දියුණු කරුවොත් පළවෙනි හුස්මම ගෙවෙනවා. පළවෙනි ආශ්වාසයෙම ගෙවෙනවා. එතනින් ගියාම දෙවෙනි පළවෙනි ප්‍රශ්වාසයත් ගෙවෙනවා. ඒකත් අල්ලන්න පුළුවන්. ඒක තමයි අපි භාවනාවේ දියුණුව කියන්නේ. ඒකට අපි මේ හුස්ම දැනුණා කියන්නේ බොරුවක්. හුස්ම ගෙවෙනවා කියන්නේ යථාර්ථය. ඉතින් අපි මෙතෙක් කල් මේ බොරුව පස්සේ යන්නේ. දැනගෙන යන්නේ. හුස්ම කියන්නේ බොරුවක්. හුලන්ඩල්ල ඇතුළට ඇවිල්ලා මම වෙනවා. පිට වුණාට පස්සේ අපි පහයිරයි කියලා කියන දෙයට ගිහිල්ලා මම නොවෙනවා. ඉතින් ඒකද ප්‍රත්‍යක්ෂ, ඒකද ප්‍රකෘති, ඒකද ස්වභාවය? එහෙම නැත්නම් මේ මම හදමින් හුස්ම ඇතුළට ගන්න එකද නැද්ද කියලා බැලුවොත් අන්න ඒ දෘෂ්ටි ඍජු වීම දැන් සිද්ධ වෙන්න ඕනේ. දැන් ඒකට පසුබිම සකස් වෙලා තියෙනවා. සතිය දන්නවා. හුස්ම දන්නවා, ගෙවීමක් දන්නවා, වෙනදාට වැඩිය කලින් ගෙවෙනවා. ඉතින් ඒ ගෙවීම තවත් ඉදිරියට ගන්න එක තමයි යෝනිසෝමනසිකාර්ය කියලා කියන්නේ. යෝනිය දක්වාම, මුල දක්වාම ඉදිරියට ගන්න ඕනේ. ඉතින් ඒක දැන් හුස්ම ගන්න ඉඳගෙන පරියංග භාවනා කරන්න ඕනේ නැහැ. මේ ගන්න හැම හුස්මක්ම දැනෙනවා කියලා කියන්නේ පංචේන්ද්‍රයන්ට අහුවෙච්ච ආමිෂයේ සම්බන්ධ වෙච්ච බොරුවක්. ඒක තමයි සංසාරේ කියන්නේ. අපි ඒකට කොච්චර කැමැතිද? මේ කියන එක නයිති අර ගෙවීමක් දැකලා තියෙනවනේ, ගෙවීමට අකමැති වෙලා නැහැනේ. ඒ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් දැන් ගෙවීම ඉස්සර කරගන්න, නිතර මතු කරගන්න උත්සාහ කරන්න. ආන් එහෙම මේ වැඩසටහනක්, එහෙම ක්‍රියාපටිපාටියක්, එහෙම සම්මාදිට්ඨියක් ඇති කරගත්තා නම් ඒ කෙනාට තබන පියවරක එසවෙන පයයි පේන්නේ. අපි මේක කල් තබන පයනේ දැක්කේ. තබන පයේ ආතතිය, අසහනේ, බර, පීඩනේ දැනෙනවා. එසවෙන පයේ සැහැල්ලුව දැනෙනවා. මේ පයක් තියන්න, පයක් ඔසවන්න මේ පය. ආන්න මේ විදිහට මේ හැම දෙයකම මේ බහලා ගහන්න ආදෙන නිරෝධය, කිවං වීම, දක්නාසුලව භාවනා කරනකොට අපි කියනවා අනිච්ච සංඥා කියලා. සබ්බ ලෝකේ අනාභිරත සංඥා වෙනවා. එතකොට කිසිම දෙයක් අභිරතියක් කරන්න දෙයක් නැහැ. ඒ සියල්ලම ගෙවෙනවා. ගෙවෙන බව දැනෙන්නේ නැත්තේ, දකින්නේ නැත්තේ, බලන්නේ නැති හින්දායි කියලා බුරුමේ කතාවක් කියනවා. දැන් මේ කෙනාට අපි ආරාධනා කරනවා, ආගෙන ඉන්න කට්ටියත් ආරාධනා කරනවා. අපි අපිත් අධිෂ්ඨාන කරගන්නමු. ඔය ප්‍රශ්න තියෙන්නේ ලෝකේ තියෙන හැටි තියෙන ප්‍රශ්න ඔක්කොම ගෙවෙනවා. ඉතින් මොකට මේ ඕකෙන් හික් කරදර ගන්න? අපි යනවා ඊගාව අංකයට.
ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න එච්චරයි අපිට අද තියෙන්නේ. මේ ලාවේ කෙනෙක්ට ඉදිරිපත් කරන්න කැමති නම් භාවනා වාර්තාවක් අවස්ථාව ලබා දෙන්න පුළුවන් දැන්. වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති පාටයි. කවුරු හරි ඉදිරිපත් වෙනකන් ස්වාමීන් වහන්සේ මම පොඩි අප්ඩේට් එකක් දෙන්න අවසරද ස්වාමීන් වහන්සේ?
ඔව් කියන්න.
ආ ස්වාමීන් වහන්සේ, අර මේ වීඩියෝ ඔක්කොම තියෙන තැවල එක දාකට ගන්න එක ගැන මේ මම මීටිමත් තියන්න බැලුවා. තාම කාට පුළුවන් වෙලාවත් තම් තියාගෙන බැරි වුණා. දැනට මගේ අදහසක් තියෙන්නේ, මම කීප දෙනෙක් එක්ක කතා කරලා අදහසක් තියෙන්නේ Google Drive එකේ අපි තියෙන වීඩියෝ ටික ඔක්කොම දාගෙන ඒක කැටගරයිස් කරන්න තමයි මම ඉදිරියට ආවා. මේ ප්‍රෝග්‍රස් එකක් තියෙනකොට ස්වාමීන් වහන්සේ දැනු දෙන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි, මම අර පසුගිය ටිකේම ඇත්තටම මේ එක 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 ඔය සංවිධානත් එක්ක වැඩ කරා. ඒ සංවිධාන ඔක්කොගෙමත් තියෙන පුදුමාකාර අසංවිධිත ගතියක්. ඉතින් එතකොට සාගර හාමුදුරුවෝ කියව අපිටත් බැරි නම් මේ සතිපාසලේ වීඩියෝ ටික එහෙම නැත්නම් ඩේටා ටික හසුරව ගන්න, ඊට වැඩි විශාලයි නේ වගේ. ඉතින් ඒවට ඇත්තටම වෙනම පඩි ගෙවපු වෙනම සංවිධාන වෙනම කාමර තියෙනවා. නමුත් ඇත්තටම කෙරෙන්නේ නැහැ. නැත්නම් අපි ළඟ බඩු තියෙනවා සංවිධානය කිරීමේ නිසා. අපි මේ සංවිධානය අපි මේ ඩේටා ඇනලිසිස් නැත්තම් ඩිපාර්ට්මන්ටලයිසේෂන් නැත්තම් අපාර්ට්මන්ට් වලට කඩන්නේ කරමු. ඉතින් කට්ටිය බාරගත් එක ලොකු දෙයක්. මොකද අපි 80 ඉස්සලා පියවර පහක් විතර ඔකට තියලා තියෙනවා. එක 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 කණ්ඩායම් වලට ඒ දක්වා මම හිතනවා මයි ළඟ ඉන්න කුසලාම්සෝ සෑහෙන අදිනවා. ඇත්තට ඒ ශාංශර ගොඩක් ඔය සතිපාසල් කරන්න තියෙනවා. ආයෙ වගේ වැඩ ගොඩාක් තියෙද්දි මෙහෙත් වෙන අලුතෙන් එන ඔක්කොටම කේට කරනවා. ඒ තියෙද්දි තමයි අදින්නේ. එන කිසිම කෙනෙකුට වැඩි කරන්න බෑ. අනික කට්ටියට ඇත්තටම ඊට වැඩි උගා කුසලතා තියෙනවා. නැත් කුසල විතර වැඩ කරන්නේ නැහැ. අනික කට්ටිය බුබ්බඩියෝ කම්මැලියෝ කියලා කියන මම ඉතින් උදේ මහත්තයා බුබ්බඩියා කියන්නේ නැහැ. කල්පනීට කියන්නේත් නැහැ. අපි මේක සම්පූර්ණ බාර දුන්නා මෙල්බන් වලට නදීප්තයි තුන් දිනකට බාර දුන්නා. ඉතින් ඒ බාර දුන්න කට්ටිය ඇත්තටම අර අදපන් වෛරෝ බරවාගේ කියලා තමයි ඇද්දේ කර ඇරියේ නැන්නේ. ජගත්තයි නදීප්තයි තව එක් කරන පස්සේ අතරමැද රාජිකා අපිට හඳුල්ලා දුන්නා මේ නාමන්ත පුදුමාකාර ඕනකමකින් මගේ පිටිපස්සේ යමින් ඒ බ්‍රිස්බේන් මට මතක නැහැ සිඩ්නිද කොළ සිඩ්නි වෙන්න ඇති ඇවිල්ලා කිව්වා මේ කරමු කියලා. ඉතින් මම ඇත්තටම අපේ කට්ටියට සම්බන්ධ කරලා දැන් සෑහෙන දුරට වැඩේ කරගෙන යනවා. මම හිතනවා ඒ සියල්ලම දැන් දන්නවයි කියලා. ඒ කැන්ඩාවයි කැන්ඩාවේ කට්ටිය මේක බාරගත්තයි කියලා ඒක ලොකු ඇත්තටම අපිට සාන්තියක්. ඒකෙන් මගේ බඩ බර රිලීස් වුණා කියන්න බෑ. හැබැයි අපි ඒක අර්බුදේ මගේ ඔළුවට ආවේ ඒ ජනාධිපති කාර්යාලයේ අගමැති කාර්යාලයේ අධ්‍යාපන අමාත්‍යාංශ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් වීඩියෝ පැටි පහක් විතර හදන්න ඕනයි කියන එකට. ඉතින් ඒකට ඒගොල්ලන්ට එන්නේ කිසිම සතිපාසල ගන්නව දැන්න අපේ වීඩියෝ ගැන දැනීමක් නැති. ඒ කටියට ප්‍රසන්ට් කරන්න දෙයක් නැහැ අපිට. මොකද අපේ ඒකේ ගොනුවක් නැතිකම නිතිවුනේ. නමුත් අන්තිමට උනේ මොකද්ද? මේ වීඩියෝ පහෙන් හතරක්ම හැදුවේ නිස්සරණ වනේ ගන්න නැත්නම් සතිපාසල ගන්න එක පැටියයි හැදුවේ ඒ ජනාධිපති අංශයෙන්. ඒගොල්ල සම්පූර්ණ අලුතෙන්ම ඒක වීඩියෝ කරා. සම්පූර්ණ අපිත් දැක්ක අලුත්ම රූපරාම. ඒක දැක්ක හොඳම වීඩියෝ එක කියලා නිසා මේ සතිපාසලෙන් ඒ කියුණා. ඔයගොල්ලෝ දකින්න ඇති කියලා මම හිතනවා. ජනාධිපති කාර්යාංශයෙන් හදපු විනාඩි 30 වීඩියෝ එක. දැක්කද?
ඒක නම් දැක්කේ නැහැ ස්වාමී.
ඕක තමයි මට හැමදාම ඇහෙන්නේ. අපි දෙන්න තියෙන හැම කෙනාටම දෙනවා. කයෙන් හරි ඇව්වොත් එහෙම දැන් එක්කොයි කියලා අනේ අහලවත් නැහැ. දැක්කේවත් නැහැ කියන උදයත් එතනමයි. ඒක නිසා මම දැන් නැගිටට පස්සේ ගිහිල්ලා ආයෙත් එවන්නම්. ඒ කියන්නේ ඇත්තටම කියනවනම් අපි වැඩ කරන ගමන් අපිට ඒ වගේ අර on toes beyond the ball කරගන්න බෑ. ඒ නිසා ඒක දැන් YouTube එක දාලා තියෙන වෙබ්සයිට් එකට මේ සතිමත් දේශයක් කරා. ඒකේ ප්‍රධාන උත්සවය මම උදේ ගත්තා වගේ මාත් ගන්න විනාඩි අධ්‍යයන. ඒකේ ප්‍රධාන උත්සවය දෙවෙනිදා පැවැත්වුවා. ඒක තමයි වෙසක් සතියේ පළවෙනි දවසේ උදේ 8 වෙනකොට නිදහස් මන්දිරයට අගමැතිතුමා ඇවිල්ලා හිටියා. ගංගාරාමේ ලොකු ආමතුරු හිටියා, බෙල්ලන්ගේ ලොකු ආමතුරු හිටියා, අර මෘත්තිට්ටුවේ ආනන්ද කියලා ආමතුරු කෙනෙක් ඉන්න අනේ ආමතුරුත් හිටියා. අපි පිරිවෙන් අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ හිටියා, රාජකීය විද්‍යාලයේ නාලක ආමතුරුත් හිටියා. ළමයි 200ක් හිටියා. අදේ ආමාත්‍යංශවල ලේකම්වරු ඔක්කොම පිටලා හිටියා. මමත් ගියා. ඉතින් උත්සවේ පටන් ගත්තේ බුද්ධ රශ්මි වෙසක් වැඩසටහනේ පළවෙනියෙන්ම කරන සතිපාසල සතිපත් භාවනාව කියලා. ඉතින් මට විනාඩි 40 ක විතර කාලයක් හම්බුණා ජාති ආමන්ත්‍රණය කරන්න. ඉතින් මං කිව්වා එදා ඒකත් දැන් පැටිගත වෙලා තියෙනවා. මේ හරිත ටීවී එකේ හුඟක් ටීවී කට්ටිය ඇවිල්ලා හිටියා. මොකද ජාතික උත්සවය නිසා. ඒකත් දාලා තියෙනවා ලින්ක් එක. ඒකේ මම ප්‍රකාශ කරා සති පාසල දැන් සතිමත් දේශය කරා ඉස්සුවා. සති පාසලට මේ ළමයි 200 සාක්කි සතිමත් දේශයක් වෙන්න අගමැතිතුමා සාක්කි. අගමැතිතුමෝ මීට පස්සේ අපි පරිපාලන අන්තේ රාජ්‍ය තන්ත්‍රයත් පුද්ගලික අන්තයත් පොලිසිය සහ හමුදාවත් පාර්ලිමේන්තුවත් සතිමත් කරමු කියලා මං කෝ එක කියනකොට රට්ටු hina වෙනවා අගමැතිතුමා කියලා. ඒත් අපි මේ වෙනකොට තුන් සැරයක් ගිහිල්ලා තියෙනවා. කතානායකරු දෙන්නෙක් එක වැඩ කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තු මහලේකම් සහ උපලේකම් දෙන්නත් එක මම 20ක් දා තඹුණා. මේක කරලා මේ ළමයේ අගමැති වෙනකන් අපි මේක ගෙනියන්න ඕනේ. 2025 වෙනකන් තමයි මේක කරන්න හිතා හිටියේ. දැන් මම අවුරුදු දෙකකට කලින් කරා. ඉස්සරහටත් ගියා කියලා මම වෙලාව ගත්තා. ඒක ඉවරෙච්ච ගමන්ම හරිත ටීවී එකෙන් ගංගාරාමෙන් කරන මට පැයක වැඩසටහනකට ඉඩ දුන්නා. ඒකට ගිහිල්ලත් මම ওই කියන්න ඕන ටික මම ඒ වෙලාවේ පුළුවන් තරම් කිව්වා. ඊට පහුවෙන්දා තුන්වෙනිදා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කවදාකවත් නැත්තරම් සම්පූර්ණ ස්ටාෆ් එක ඔඩිටෝරියම් එකේ එකතු වෙලා අගමැතිතුමා හිටියේ, අමැතිතුමා හිටියේ නැහැ, ලේකම්තුමා හිටියේ නැහැ, අපිට උගව කරපු ඒ සහකාර අතිරේක ලේකම්තුමා හිටියෙත් නැහැ, අනික සේරම හිටියා. පස්සනායිට පලාතෙත් අධ්‍යක්ෂකතුමා උපාධ්‍යක්ෂකතුමා ඇවිල්ලා හිටියා. ඉතින් මම ඒ කඩේට කිව්වා අපි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගිය ගමන දැන් අපි ජාතික සත්‍යමත් දේශයක් කරා යන ගමනක් යනවා. මම ඒ මහසභාවේදී කියපු විදිහට අපි මේක ලංකාවේ යුනිවර්සල් විලේජ් එකක් කරන්න ඕනේ. ලංකා යුනිවර්සල් විලේජ් එකක් කරලා මේක ස්පිරිචුවල් ටුවරිසම් ස්පිරිචුවල් පිල්ග්‍රිම්ස් කරන්න ඕනේ කියන එක අගමැතිතුමාට හොඳට හිතට වැදිලා තිබුණා. විශේෂයෙන්ම ගංගාරාමයේ වුණු පිටියේ ගංගාරාමයේ අපේ අස්සජි හාමුදුරන්ට කියලා කිව්ව ධම්මජි හාමුදුරෝ ඕකනම් විකිනන අදහසක්. මමත් වැඩ කරලා තියෙනවා. මටත් තියෙනවා මේ පළාත් හැම එකෙම වගේ මම ගියා සූර්ය වැව වගේ තැන්වල විශාල ගම්මාන හදලා තියෙනවා. ඒ වගේම ඊට පහුවෙන්දා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පස්සේ මම ගියා ජාතික තරුණ සේවා සභාවට. ඒගොල්ලන්ට හොඳටම තේනවා ස්පිරිචුවල් නැහැ කියලා ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ වොකේෂනල් ට්‍රේනින් අරේ මේ කරනවා. ඉතින් හිස් බව දැකිලා අපේ කඳුබල ආර්චි මහත්තයත් එක්ක කතා කරලා මම ගියාට පස්සේ ගෝ ස්ථාන 51ක් තියෙනයි කියලා, ස්ටාෆ් එක මෙච්චර ඉන්නයි කියලා. ඒගොල්ලෝ ඩ්‍රොප් අවුට්ස් තමයි වැඩ කරන්නේ ස්කෝල් වලින්. එයා ඩිග්‍රීස් දෙනවා, සර්ටිෆිකේට්ස් දෙනවා. ඉන්සයන් වැඩක් කරගෙන යනවා. කිව්වා මේ විශ්ව ගම්මාන අදහසට ඒගොල්ලන්ගේ ස්ථාන 51 දෙන්නම් කියලා. ගංගාරාම ස්වාමීන් වහන්සේ ගෝ වහන්සේ දන්නවනේ මගේ තැන් ගිහිල්ලා තියෙනවනේ ඕන එකක් ඒ දේවල් වලට ගන්න කියලා. ඉතින් මට මම ඒ වෙලාවේ ප්‍රොපෝසල් එකක් ලියනවා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ඒක විමල් දිසානායක තමයි ලියන්නේ. ඒකට ඔය සුජිත්, නිශාන්ත, ඉතින් ගියාම කුෂාන් ඔරේන්ජ් කම්පැනි එකේ ඒගොල්ලෝ ඔක්කොම ඉන්පුට්ස් ආලා තියෙනවා. ඒකට 1 බිලියන් විතර යන ප්‍රොජෙක්ට් එකක් කියලා වගේ තමයි යන්නේ. හැබැයි ඒක අපි හිතාන්ටි අක්කර 500ක විතර ගම්මානයක් හදාන්න. දැන් මම ප්‍රකාශ කෙරුවේ විශ්ව ගම්මානෙ වෙන්නේ ලංකාව. හැම ජාතියින්ම ඔය වගේ තියෙන ස්ථාන සර්වෝදයත් මත කතා කරලා ගන්න පුළුවන් වෙයි. ගත්තාම ඒ වගේ තියෙන බ්‍රදර් චාල්ස් කරගෙන යන වැඩ පිළිලත් අපිට ආරාධනා කරලා තිනවා. අපෙත් ස්ථාන තියෙන නිසා විශ්ව ගම්මාන තත්ත්වයට යනකොට මීඩියා සම්බන්ධයෙන් නම් අපේ මීඩියා සෙක්ෂන් එක පුංචි වෙලා ජනාධිපති එක එතනින් ගියාම හරිත ටීවී වල තියෙන ඒ මීඩියා එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අපේ ඒ කුෂාන් තමයි දැන් ඉන්නේ ඒ මීඩියා සෙක්ෂන් එක. ඊට පස්සේ මට තාම කට උත්තරයක් ගන්න බැරි වුණා අපේ සාගර ස්වාමීන් වහන්සේගෙන්. අපේ මේ මොබයිල් ඇප් එක ඒක 29 වෙනිදා කරගෙන යන්න පුළුවන් වෙයි කියලා කිව්වා. 29 වෙනිදා බැරි වුණා. මම හිතන්නේ 1-2 සමීර හම්බෙලා එක් කරගත්තා. එතකොට ඒකත් ලොන්ච් කරන්න පුළුවන්. එතකොට අපි පුළුවන් තරම් දැන් අර අපි බර දාලා ඇදගෙන ගිය මේ වැඩේ රාජ්‍ය තන්ත්‍රයේ වශයෙන් තියෙන රාජකාරී වශයෙන් තියෙන නමුත් අපිට ඔෆර් කරලා තියෙනවානේ ආන්නේ කට්ටියත් එක්ක මර්ජ් වෙලා කටයුතු කරන්න. ඒ අනුව ජනාධිපති අන්සේ සුරාජ් මට කතා කරා ඔබ වහන්සේගේ ට්‍රිප් එකට මාත් අඳගහන යනවා නම් ඔය පිටරට කරන රිට්‍රීට්ස් මට එකක් කව කරන්න ඕනේ. ඉතින් මම කෝ එකට හොඳම තැන කාමෙල් වල චුවන්යන් මොනාස්ට්‍රික. මොකද ගොඩාක් විදේශිකය සම්බන්ධ වෙනවා, ලංකාවයි සම්බන්ධ 5-10ක්. ඉතින් ඒක මේ සැරේ වෙන්නේ නැහැ. බිකු බෝධි ලෑස්ති වුණේ නැහැ. නමුත් අර බන්ති ගුණරත්න ගාව වෙස්ට් වර්ජීනියා වල කරනවා. ඒකෙන් තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ මම ජනකයි, අතුල සෙනවිරත්නයි, සුරාජ්නු සම්බන්ධීකරණය කරා. අයිති ඒ කට්ටිය මේ දවස්වල කතා කරන යනවා. ඒ ටීම් එකක් ආවොත් කොහොමද කන්න බොන්න දෙන්නේ, ඉන්න කට්ටිය ඉදුම් හිටුම් කරන්නේ කොහොමද කියලා. ඉතින් යනවා අපි මේ මීඩියා අංශයත් සතිපාසල් ලැබුවත් පුළුවන් තරම් දැන් අවුට්සෝස් කරනවා වගේ වචනයක් කරන්න සුදුසු අය අතර දෙනවා. ඉතින් ඒ වගේම මීඩියා අංශය ඒ වගේ දෙනා වගේම හෝටෙල් කෝපරේෂන්, හිරකන්දවුරු, Dangerous Drug Control Bureau ඒ වගේ තැන් වලින් හරි අපිට තියෙන දේවල් වලට අපි ඒගොල්ල ට්‍රේන් කරලා ඒගොල්ලංගම දේවල් කරගෙන යන්න මොනිටර් කරන එකයි තියෙන. ඉතින් ඒකට අවශ්‍යයි අපි මේ හදලා දෙන වීඩියෝ ටික. මොකද ඒගොල්ල ඒක raw materials වලට පාවිච්චි කරන්නේ ඒක. ඉතින් ඒ නිසා මේ ඊයේ මම කඩුවෙල හිටියේ. එතකොට යුනිවර්සිටි ග්‍රෑන්ඩ් කොමිෂන් එකෙන් ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල ඔක්කොගෙම 10 ගාන විතර දාලා Zoom meeting එකක් දුන්නා. high education වලට කොහමද සතිය දෙන්නේ කියලා. මම ඒකෙදී අපේ Connecticut University එකෙන් මට ඇවිල්ලා තියෙන ආරාධනාවක්. ආරාධනාවක් කියන්නේ මම එනවයි කියලා දැනගත්තට පස්සේ අපිට meeting එකක් දාන්න පුළුවන්. මොකටද meet වෙන්නේ කියලා කියන්නේ කියලා මගෙන් අහලා තියුණා. ඉතින් මම කිව්වා එක යෝජනාවක් තමයි මේ high education සඳහා mindfulness for earth කියලා. අපි PhD scheme එකට plan කරනවා. කැලණි විශ්වවිද්‍යාලයත්, ජයද්‍රම්පුර විශ්වවිද්‍යාලයත් ඒකේ professorsලා මේ වෙලාවේ ඒ research papers ලියනවා, proposals. අරගොල්ල කියනවා ඒක තමයි අපිට තේරෙන්නේ කියලා. මම දෙවෙනියට යෝජනා කරා universal village එක හරහා ළමයි exchange කරගන්න. ඒ පිටරට ඔල්ලා මෙහෙම වෙවිලා, මේ අය පිටරට ගිහිල්ලා. ඉතින් ඒක මම university grant commission එකේ ඉන්න ඔක්කොටම මතක් කරා. ඔයගොල්ලෝ දැන් ওই විශාල ආයතන හදාගෙන හිටියට මේ මූලික අවශ්‍යතාවය තියෙන මෙතනයි. පෙරදින විශ්වවිද්‍යාලෙත් credit course දෙකක් තියෙනවා engineering faculty එකේ. ජයවර්ධනපුර එකේ කරනවා research, brain research. කැලණි විශ්වවිද්‍යාලයේ mindfulness for earth කියලා. වසන්ත ප්‍රියදර්ශන මහත්තයා තමයි ඩිරෙක්ටර්. එයා දැන් මේ දවස්වල සම්පූර්ණ නැෂනල් ලෙවල් එකේ ස්ටේජ් එකක් හදාගෙන යනවා. මාතර කැම්පස් එකෙන් අපිට 21 වෙනිදා එන්ඩේ කියලා තියෙනවා ෆ්‍රෙෂර්ස්ලා ආපු වෙලාවේ සතිපාසල කරන්න කියලා. ඉතින් මම ඒ ටික කිව්වා අයියේ. මෙහෙමයි ග්‍රෑන්ඩ් කොමිෂන් එක ඔළුවට ගන්න ඕනේ. ඔයගොල්ලෝ මට කතා කරේ මේ විශ්වවිද්‍යාලට විස්තරේන පැවිදි ශිෂ්‍යයන්ගේ නොමනාකම් ගැන. මම ඒකට ප්‍රපෝසල් එකක් ලියදුනා, තාම කට උත්තරයක්වත් නැහැ. මම ඒ බාර ගත්තා. එමේ උත්සව වලින් පස්සේ කරමු කියලා. ඒකම තමයි ෆ්‍රෙෂර්ස්ලාට දෙන්න ඕනේ. අනකොට අපි පොඩි මේ සතිමත් වැඩසටහනක් දෙන්න ඕනේ. ඉවර කරනකොටත් නිකන් ෆැමිලියරයිසේෂන් ඩිපාර්ට්මන්ට් හැම එකටම දෙන්න ඕනේ. ඒ කට්ටිය හැම ඩිපාර්ට්මන්ට් එකේ අපොයින්ට්මන්ට් එක දෙනකොටම මම ප්‍රපෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නිසන් වනේ හරි, කඩුවෙල හරි, කඳුබොඩ හරි කොහේ හරි ගිහිල්ලා අපිට එතකොට ගොඩක් ඉඩෝන වෙනවනේ. එතකොට විශ්ව ගම්මාන තැන් අපිට හම්බුනොත් අපිට ඒ දේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මට හිතුණා මේක මේ ෆෝරම් එකේදී කියන්න. එතකොට අපි සියල්ලගේ සාමූහික එල්ලේ අවධානය යොමු වෙන නිසා එතකොට කාට කාටත් පුළුවන් සම්බන්ධීකරණය කරන්න. මොකද මේ වැඩ කරගෙන යනකොට මට උදව් කරන අය අවස්ථාවක් එනකම් බලන් ඉන්නේ මේ උදව් කරන්න. ඒගොල්ලෝ දන්නේ නැහැ මම මගේ චින්තන රටාව. ඉතින් ඒ නිසා මම මේ ට්‍රාන්ස්පරන්ට් වෙනවා. ඒ වගේම ඩිමොක්‍රටික් කාගෙත් අදහස් ගන්නවා. මුස්ලිම් කතෝලික අයගේ පවා ඒකෙම මේ division of labor නැත්නම් outsource කරනවා. ඉතින් ඒකෙදී මේ හුඟක් වෙලාවට අපි සැලසුම් කරපු තැන් වලින් නෙවෙයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒර් පින් කරනකොට වෙන ක්‍රමයක්. අපි සැලසුම් කරන එක්කනට අපි කියලා මෙහෙමයි කරන්න ඕන කියන්නේ යනකොට පිට කෙනෙක් ඇවිල්ලා ඒ ඔක්කොම සුසුකම් ඇතුව අපිටත් වැඩිය හොඳට ඒකට අලුත් වචෙන් තමයි co-creation කියන එක. co ඊට පස්සේ creation cooperation වාගේ. ඉතින් ඒකට වෙලාව ඇවිල්ලා තියෙනවා. මම හිතන ජාත්‍යන්තරවත් ඇවිල්ලා තියෙනවා, ලංකාවෙත් ඇවිල්ලා තියෙනවා, සතිපාසලෙත් ඇවිල්ලා තියෙනවා. ඒක කියලා මම නිහඬ
වෙනවා. නමස්කාර ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි. සාදු සාදු සාදු. ඕකාස වන්දානි දන්ති.
එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධම්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගම්බීරේ ඥාන විසයේ අනුත්තරේ උපදි සංකයේ විමුක්තේ අපත්තේ වේලු වනං අතතේ සත්තාභ්‍යාකාසි ඒතේ ද්වේ සහාය ආගච්ඡන්ති කෝලිතෝ උපති සෝච ඒතම් මේ ශාවක යුගං භවිස්සන්ති අග්ගං බද්ද යුගන්තීති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කිසි ආකාරයක මේ විදියක ප්‍රතිපදාව කියදෙනවා. ඉතින් මේ ආකාරයට ප්‍රතිපදාව කියදෙමින් මේ විදියට මේ භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයක් අනුගමනය කරමින් මේ විදියට භාවනාවක් කරමින් කල්ගත කරනකොට මේ විදියේ ප්‍රතිපදාව කියදෙනකොට අනේ යම් කිසි විදියක මේ ජීවිත පරිවර්තනයක් ගැන තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් මේ ජීවිතේ අත්දකින්න විදිහ යම් කිසි ආකාරයක වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ පැවැත්ම පිළිබඳ තම තමුන්ගේ අත්දැකීම යම් කිසි ආකාරයක පරිවර්තනයකට වෙනසකට ලක් වෙනවා. ඒක දවසක දෙකක වෙනසක් නෙමෙයි, සමහර විට මාස ගණන් අවුරුදු ගණන් ගත කරනකොට ඒ විදිහට කල් ගෙවෙනකොට මෙතනට තේරෙනවා අතීතෙදී මම මේ වගේ දේවල් වලට මෙන්න මේ විදිහට තමයි ප්‍රතික්‍රියා කරේ, මේ විදිහට තමයි මේ වගේ දේවල් අත්දැක්කේ. නමුත් ඔන්න දැන් වර්තමානයේ මං මේ විදිහේ අත්දැකීමක් ලබනවා, මේ විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ, මේ විදිහට තමයි කල් ගෙවන්නේ කියලා ඔන්න ඒ ආකාරයේ යම් කිසි විදියක මේ තැනැත්තට දකින්න පුළුවන් තමුන් මේ ජීවිතේ අත්දකින්න ආකාරය, මේ යථාර්ථය වර්තමාන මොහොත යම් කිසි විදියක වෙනස් වෙනවා, පරිවර්තනයට ලක් වෙනවා. ඉතින් එන්නේ පරිවර්තනයේ යම් කිසි ආකාරයක අපි තුල වෙහෙසක් පීඩාවක් තිබුණද, ආතතිගත තත්වයක් තිබුණද, ඝර්ෂණයක් තිබුණද, ඒක නිවන සුළුයි, ඒක වෙනස් කරවන සුළුයි. ඔන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අපිට දකින්න පුළුවන් මේ ප්‍රතිපදාව තුළ. එතකොට මේ විදිහේ නිවුණ කෙනෙක්, මේ විදිහට පරිවර්තනය වුණු කෙනෙක්, මේ විදිහට වෙනස් වුණු කෙනෙක් අන්න මොකද වෙන්නේ? සමහර විට බාහිර පරිසරයටත් අර කී විදිහේ නිහඬ බණක් වගේ එකක් අන්න අසවනවා, නිහඬ බණක් කියනවා. ඒ විදිහේ දෙයක් දකින්න පුළුවන් බාහිරෙනුත්. මෙයා යම් කිසි ආකාරයක වෙනස් ස්වභාවයක්, අන්නේ වූ ස්වභාවයක් මෙයා තුළ තියෙනවා කියලා දැක්මක්, යම් කිසි අදහසක් එන්න පුළුවන්. නමුත් ඒක බාහිරෙන් දැක්කටත් වැඩිය තමුන් තුළින් තමුන් අත්දකිනවා, තමුන්ගේ අත්දැකීම මේ වෙනසක් පරිවර්තනයකට ලක් වෙනවා. ඉතින් එන්නේ විදිහේ කතාවක්, එන්නේ විදිහේ පරිවර්තනයක් පිළිබඳ අදහසක් තමයි මේ ප්‍රතිපදාව තුළ තියෙන්නේ, මේ කරන භාවනාවක් තුළ, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තියෙන්නේ. ඉතින් මොකද්ද මේ අද දවසට එදිලා තියෙන කොටස කියලා මතක් කරගත්තොත් අන්න මේ කාලයක් තිස්සේ සම්බන්ධ වුණු පිරිසට මතක ඇති මේ විදිහට මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන ඒ දෙනම මේ ශාසනයට එකතු වෙන අවස්ථාව තමයි මේ පහුවෙමින් යන්නේ. එතන මේ විදිහේ පණිවිඩයක්, මේ විදිහේ ස්වභාවයක්, මේ විදිහේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියන ඒ පණිවිඩෙත් එක්ක කොහොමද මේ විවිධ ප්‍රදේශවල විවිධ වැඩ කටයුතු කරමින් විවිධ ආකාරයට මේ සෙවීම කරපු කට්ටිය මේ භාග්‍යතුන් වහන්සේ වටා එකතු වෙන්නේ. ඉතින් අර විදියට අර අන්‍ය ආගමික යම් කිසි කෙනෙක්, දහමක් කියන කෙනෙක් ළඟ ඉඳපු මේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ ස්වාමීන් වහන්සේලා දෙනම අන්න මොකද කරන්නේ? ඒ තමුන් ළඟ ඉඳිය පිරිසත් එක්කම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා. භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න ගමන් කරනවා. දැන් මේ දෙදෙනාම මේ ධර්මයේ පිළිබඳ යම්කිසි අවබෝධයක් ලැබලා තමයි මේ එන්නේ. හම්බෙන් නොදැන්න ඇවිල්ල බුදුන් හම්බෙනවා නෙමෙයි. එවෙනුවට මේ බණපදයක් අහන ලැබුණා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න කලින්ම බුදුරජාණන් වහන්සේ කියපු බණපදයක්. බුදුරජාණන් වහන්සේගේ මේ කියන බණේ දහම පිළිබඳ අදහසක් මේ දෙන්නට ලැබිලා තියෙනවා. එතකොට ඒ විදිහට සෝවාන් ඵලෙන් මේ ධර්මයේ සාක්ෂාත් කරගත් දෙදෙනෙක් තමයි මේ එන්නේ. යම් කිසි ආකාරයක තමුන් තුලින්ම මේ ධර්මයේ පිළිබඳ විසරද භාවයකට පත් වුණු දෙදෙනෙක් තමයි මේ එන්නේ. ඉතින් ඒ එනකොට මේ ඈත තියා මේ පිරිස වේළුවනාරාමේ දිහාවට පැමිණෙනකොට යම් කිසි ආකාරයක භාග්‍යතුන් වහන්සේ නිකන් අනාගත වාක්‍යයක් වගේ මේ පිරිස දැකලා මේ පිරිස හමු වෙන්න කලින්ම ඈතදීම මේ දෙදෙනා ගැන යම් කිසි අනාගත වාක්‍යයක් වගේ එකක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? මහණෙනි, ඔන්න කෝලිත උපතිස්ස කියන යහළුව දෙදෙනා මෙහෙට එනවා. මාදිහාවට අපි දෙහාවට එනවා. මේ දෙදෙනා තමයි මේ ශාසනයේ අගසව් දෙනම වෙන්නේ. මේ විදියට භද්‍ර යුගලය වෙන්නේ මේ දෙදෙනා තමයි කියලා අන්න නිකන් අනාගත වාක්‍යයක් වගේ ඈත තියා දුර තියා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරන ආර වට වෙලා ඉන්දිය ස්වාමීන් වහන්සේලාට කියනවා, ඔන්න එනවා මේ දෙනම, මේ දෙදෙනා තමයි මේ විදියට මේ ශාසනේ මේ අගසව් දෙනම වෙන්නේ, මේ විදියට භද්‍ර යුගලය වෙන්නේ මේ දෙදෙනා තමයි කියලා අන්න යම් කිසි විදියක අනාවැකියක් වගේ, යම් කිසි විදියක ප්‍රකාශයක් වගේ දුර තියාම භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. අන්න ඒක පිළිබඳ ලියවුණු ගාථාවක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. ගම්බීරේ ඥාන විසයේ අනුත්තරේ උපදි සංකයේ විමුත්තේ අපත්තේ වේලුවනං අතතේ සත්තා ව්‍යාකාසි. මේ විදියට ගම්බීර වූ මේ දුර්ලභ ඥානයකින්, එහෙම නැත්නම් දුර්ලභ ශක්තියකින් දැකගත යුතු වූ උපදි සංකයේ මේ විදියට උපදීන්ගේ අත්හල ස්වභාවයක්, විමුත්තේ විමුත්ත ස්වභාවයක්, අපත්තේ වේලුවනං අතතේ සත්තා ව්‍යාකාසි, මේ විදිහේ ස්වභාවයක් ඇති මේ දෙදෙනෙක් එනවා. මේ විදිහට ගම්භීර වූ ධර්මයක් හඳුනගත්ත, මේ විදිහට විශේෂණ ඥානයකින් දැකගත යුතු, මේ විදිහට ඉතා උතුම් උපදි සංකයේ මේ විදිහට උපතින් අත්හල විමුත්ත වුණු මෙන්න මේ දෙදෙනා එනකොට, එහෙම නැත්නම් මේ එන දෙදෙනා ගැන තමයි මේ විශේෂණ වෙන්නේ මේ වචන වලින් ඔක්කොම. අනේ ඒ දෙදෙනා ගැන කියනවා මේ විදියට ගම්බීර, මේ විදියට විශේෂ ඥාණයෙන් මේ ධර්මයේ සාක්ෂාත් කරගත්, මේ විදියට උපදීනත්හල විමුක්ත මේ පිරිස එන අතරේ අපත්තේ වේලුවනං අතතේ සත්තාභි ආකාසි. මේ පිරිස වේලුවනට එන්න කලින්ම දුර තියාම භාග්‍යතුන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කළා. මොකද්දක ප්‍රකාශ කළේ? ඒතේ ද්වේ සහය ආගච්ඡanti කොලිතෝ උපතිස්සෝ. මහණෙනි, මේ යහළුව දෙදෙනා එනවා. කොලිත නැමැති, උපතිස්ස නැමැති මේ යහළුව දෙදෙනා එනවා. ඒතම් මේ ශාවක යුගං භවිස්සanti අග්ග බද්ධ යුගanti. මේ දෙදෙනා තමයි මේ ශාවක යුගලය, අගසව් යුගලය බවට පත් වෙන්නේ. අග්ගං බද්ධ යුගanti, මේ විදියට අග්‍ර වූ උතුම් යුග්මය වන්නේ මේ දෙදෙනා තමයි කියලා අන්න භාග්‍යතුන් වහන්සේ යම් කිසි දියක ප්‍රකාශ කරනවා, මතක් කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඔය කියන කතාවත් ඉදිරියෙන් තියාගෙන අපි බලමු අද දවසේ මේ අපි කතා බහ කරන පුහුණුව, මේ වෙච්ච සිදුවීම, මේ ටික යම් කිසි ආකාරයක අපේ ජීවිතවලට අදාළ කරගන්න, ලං කරගන්න පුළුවන් විදිහක්. ඉතින් පහුගිය දවසක යම් කිසි මේ නූතන කෙනෙක් අහපු ප්‍රකාශයක් සඳහන් වුණා. මොකද එයා අහනවා, ඔබට ඩොලර් මිලියනයක් ලබා දුන්නොත් ඒකද ඔබ තෝරන්නේ, නැත්නම් මේ නිවනද ඔබ තෝරන්නේ කියලා මෙන්න මේ විදිහට යම් කිසි විදියක ප්‍රශ්නයක් විදියට මේ තැනත්තා විමසනවා. දැන් බංකොලොත් රටක වගේ නම් ඩොලර් මිලියනයක් කියන්නේ ඉතින් ලොකු ආයෝජනයක්. ඒවාගේ කක්ද එහම නැත්තම් මේ නිවනද කෙනෙක් තෝරන්නේ කියලා ඇහුවොත් මේ තැනැත්තම් මේ විදිහේ ප්‍රශ්නයක් අහලා එයාම පිළිතුරක් දෙනවා. එයාම කියනවා මොකද්ද මේ ඩොලර් මිලියනේ තේරුවා නම් හොඳයි. මොකද අඩුම ගාණේ ඒක කාලා බීලා ඒක ජොලි කරන්න කෙනෙක් ඉතුරු වෙනවා එතෙන්දී. කෙනෙක් ඉතුරු වෙනවා අන්න අනිත් එක තේරුවොත් එහෙම ජොලි කරන්න කෙනෙක් නිවන විඳින්න කෙනෙක් නිවන අත්විඳින්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. නිවන් දැකපු කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න විදිහ අමුතු ප්‍රකාශයක් අමුතු කතාවක් තමයි මේ කියන්නේ. එතකොට මොකද්ද මේ නිවන් දැකපු පුද්ගලයෙක් පිළිබඳ ප්‍රකාශයක්? එහෙම නැත්නම් මේ විදිහට අපි කියන්නේ රහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශයක්. ඔන්න ඔය විදිහ දෙයක් මේ ශාසනෙත් තියෙනවා, අනේ ශාසනවලත් තියෙනවා. මේ උතුම් එක්කෙනා මේ විදිහට රහත් වුණු කෙනා මේ විදිහට මේ එයාගේ පැවැත්ම මොන වගේද කියන විමසීමක් කරනවා. එතකොට ඒක හරිම ප්‍රශ්නකාරී. ඒක හරිම පැටලෙන සුළු. එතකොට භාග්‍යතුන් වහන්සේ කෙලින්ම මේ ප්‍රශ්නේ බාරගන්නෙත් නැහැ. මොකද මේ ප්‍රශ්නෙම වැරදි ප්‍රතික්ෂේප කරන්න ඕනි කියලා. ඔන්න ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න 10න් එකක් තමයි ඕක. මේ නිවන් දැකපු පුද්ගලයා එහෙම නැත්නම් රහතන් වහන්සේ පිළිබඳ මේ එයාගේ පැවැත්ම මොන වගේද කියලා අමුතු විදිහේ කතා බහක යෙදෙනවා. අමුතු විදිහේ ප්‍රශ්න නගනවා. ඒ ප්‍රශ්නේවත් බාරගන්නේ නැහැ. ප්‍රශ්නේවත් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අද කාලේ සෑහෙන රහතුන් පහළ වෙලා ඉන්න ලෝකෙක සෑහෙන කෙනෙක් තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කරන ලෝකෙක මම නිවන් දැක්කා මම රහත් වුණා කියලා කියන ලෝකෙක ඉතින් මේ වගේ දෙයක් මතක් කර ගැනීම වටිනවා. මේක ප්‍රතිපදාවට ගලපෝ ගැනීම වටිනවා. දැන් නොයෙකුත් විදිහේ ස්වභාව සහිත පුද්ගලයෝ ඉඳලා තියෙනවානේ, විවිධ ආකාරයෙන් ඉඳලා තියෙනවා. දැන් ඔය සාමාන්‍ය ඔය ටිබෙට් රටේ ඒ පුහුණු කරපු ආචාර්යවරු පිළිබඳ සඳහන් වෙනවා මහා නිකං හරිම අමුතු චරිත. අමුතු චරිත. ඒගොල්ලෝ රහතන් වහන්සේ කෙනෙක් මේ විදිහට අරහත්වයක් ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. දැන් මිලරේපා කියන පොතේ එහෙම සඳහන් වෙන්නේ පැවිදි වෙන්න කලින් මිනිමරුවෙක්. අමුතු විදිහේ භයානක විදිහට මිනිමරුව මේ කටයුතු සිද්ධ කරපු කෙනෙක්. හැබැයි දවසක කලකිරීලා එපා වෙලා මොකද කරන්නේ මේ විදිහට පැවිදි වෙලා ඊට පස්සේ බොහෝම මෛත්‍රී සහගත සිතකින් කටයුතු කරනවා. ආදරබර හිතකින් කටයුතු කරනවා. ඒ විදිහේ දහමක් ප්‍රකාශ කරනවා. එතකොට අන්න ඒ මිලරේපා කියනේ කෙනත් මේ විදිහේ මේ මුනිවරයාත් මේ විදිහේ ධර්මයේ සාක්ෂාත් කරපු කෙනෙක් මේ විදිහට රහත් වුණ කෙනෙක් වගේ අදහසකින් ප්‍රකාශ වෙනවා. එතකොට බාහිර පරිසරයේ විවිධ මැනීම් සිද්ධ කරනවා මේකින්ද වෙන්නේ නැති මේ රහත් මේ විදිහ ප්‍රකාශයක් කරපු ඉඳ වෙන්නේ නැති මේ රහත් කියලා අන්න විදිහේ වචන කියනවා. නමුත් අපිට හොයන්න බෑනේ මේ ඇත්තට රහත්ද නැද්ද කියන එක අදාළම නැති ප්‍රශ්නයක්. එයා ප්‍රකාශ කරනවා කියන්නේ එයාගේ පිළිබඳ යම් කිසි විදියක ඉඟියක් මතුවලා එනවා වෙන්න පුළුවන්. මොකද මේම දෙයක් කියන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් අන්න බාහිරේ කෙනෙක්ට අර විදියට මයින් අමාරුයි. භාග්‍යතුන් වහන්සේගේ ශක්තියට බුදුරෙක් විදියට ඒ ගොඩනගාගත ශක්තියට අන්න ඈත තියා අදුර තියා ඔන්න එනවා මේ විදියට මේ ධර්මය සාක්ෂාත් කරලා ඔන්න එනවා මේ අග්‍ර යුගලය මේ විදියට බද්ධ යුගලය එනවා. මේ දෙදෙනා තමයි මේ ශාසනේ මේ තැන මේ කටයුත්ත බාරගන්න ඉන්න දෙදෙනා කියලා ප්‍රකාශ කරනවා. නමුත් අර සාමාන්‍ය කෙනෙක්ට කොහොමද මේ කෙනෙක් අඳුනගන්නේ, කොහොමද රාතෙක් අඳුනගන්නේ කියන එක ප්‍රශ්නයක්. එතකොට ඔය ටිබෙට් රටේම තව තව විවිධ පුද්ගලයෝ ඉඳලා තියෙනවා මේ දවස්වල. අනේ ඒ කට්ටියත් රහත් බවක් ප්‍රකාශ කරන අමුතු මුනිවරයෝ, එක එක විදිහේ වැඩ කටයුතු කරන කට්ටිය කෙනෙක් ඉඳලා තියෙනවා. මං හිතන්නේ කුල්ලේ කියන වගේ නමකින් ඉඳලා තියෙනවා. ඒ තැනත්තා සම්පූර්ණ නිකන් මේ ලිංගිකත්වයේ පදනම් වෙච්ච ස්වභාවයකින් මේ රහත් වෙලා ඉවර වෙලා රහතන් වහන්සේ කෙනෙක් කියමින් ප්‍රකාශ කරද්දි අන්න අර ශිවලිංගේ වගේ තමයි. අන්න එන උපාසික උපාසිකාවන්ට ආශිර්වාද කරන්නේ මොකද්ද? තමුන්ගේ ලිංගෙන් තමයි ආශිර්වාද කරන්නේ. ඉතින් කියනවා මාව දකින්න එනවා නම් බණක් අහන්න එනවා නම් අන්න මේ ලස්සන කාන්තාවක් සහ වයින් බෝතලයක් අරන් එන්න. එක තමයි පිරිකර. ඉතින් ඒත් රහත් බව ප්‍රකාශ කරලා තියෙනවා. දැන්ට වුණත් ඔය දකින්න පුළුවන්, අද කාලේ වුණත් ඔන්න ඔය ලිංගයක් හදාගත්තා මුතු උත්සව සමරනවායි රටේ. මෙන්න මේ මේ කෙනාව සමරමින් ඒ රට්ටු ඒ ජනතාව අදහලා තියෙනවා, විශ්වාස කරලා තියෙනවා, දැනටත් සමරනවා ආ මේ රහතෙක්. ඉතින් ඔය විදිහේ නානා ප්‍රකාර රහතුන් පහළවලා ඉන්න ලෝකෙක. ඊට පස්සේ සාමාන්‍ය ඔය ඇමරිකාවේ 80 ගණන්වල වගේ ලොකු ප්‍රසිද්ධියක් ලැබපු ඒ කල්ට් ගෲප් එකක් ඉන්දියානි සෙක්ස් ගුරු කෙනෙක් කියලා ඇමරිකාවටත් එයාට කියන්නේ තියෙන්නේ සෙක්ස් ගුරු කෙනෙක් කියලා. එච්චරට නිකන් ඇමරිකාවට කට්ටියටත් හිතෙනවා වැඩි වගේ කියලා මේගොල්ලෝ කනවා බොනවා. ඇමරිකාවේ කට්ටියටත් එහෙම හිතෙනවා කියන්නේ සෙල්ලම් නැහැ. එතකොට එහෙම ඉන්දියා. ඉතින් විවිධ පිරිස් විවිධ මතවාද විවිධ ධර්ම ප්‍රකාශ කරමින් කල්ගත කළා තියෙනවා. නමුත් මේ විදිහේ දහමක් සාක්ෂාත් කරපු කෙනෙක්, මේ විදිහේ හැබෑ නිවනක් සාක්ෂාත් කරපු කෙනෙක්ගේ ස්වභාවය මොන වගේද? එයා මොන වගේ ළඟා කර ගැනීමක්ද ළඟා කරගෙන තියෙන්නේ කියන එක අමුතු විදිහේ ප්‍රශ්නයක්, සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. ඒක තමුන් තුළින් විශේෂයෙන් අත්දැකිය යුතු ප්‍රශ්නයක්. ප්‍රතිපදාව තුළින් මම මේ ජීවිතේ අත්දකින්න ආකාරය වෙනස් වෙනවා. දැන් මීට අවුරුදු 2-3කට කලින් අත්දැකපු ආකාරයට නෙමෙයි දැන් අත්දකින්නේ. මීට අවුරුදු 2-3කට කලින් ආපු ප්‍රතික්‍රියා නෙමෙයි දැන් එන්නේ. මේ කාලයක් තිස්සේ මේ විදිහේ පුහුණුවක්, ප්‍රතිපදාවක් වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට මේ ජීවිත අත්දැකීම, මේ වර්තමානයේ මේ ජීවිතය අත්දකින්න විදිය මේ තැනැත්තට වෙනස් වෙනවා. සාමාන්‍ය ප්‍රතිපදාවකට බැස නොගත් කෙනෙක් එයාට අමුතු විදිහේ කේන්ද්‍රයක් පෙන්눔 කරනවා. මේ පැවැත්ම පිළිබඳ කේන්ද්‍රයක් පෙන්눔 කරනවා. මොකද්ද මේ කේන්ද්‍රේ? මෙන්න මේ අයි කියන වචනෙන් හඳුන්වන්නේ, එහෙම නැත්නම් මම කියන වචනෙන් හඳුන්වන්නේ, එහෙම නැත්නම් self කියන වචනෙන් හඳුන්වන්නේ. අන්න ඕක තමයි පැවැත්ම. මමත්වයක් මත පදනම් වෙච්ච, මමම් කාර්යයක් මත පදනම් වෙච්ච, එහෙම නැත්නම් මේ අයි එකක් තියෙනවා. හොඳ කැපිටල් අයි එකක් තියෙනවා. ඒක මත තමයි මුළු කතන්දරේ, මුළු නවකතාව, කෙටි කතාව ඔක්කොම ගෙතෙන්නේ ඒක වටේ තමයි. මේ නාට්‍ය සම්පූර්ණ කේන්ද්‍රය එතන. ඒ කේන්ද්‍රය වටේ තමයි එයාගේ වැඩ කටයුතු ඔක්කොම. ඉතින් මොකක් හරි වෙච්ච ගමන් ඔන්න කියනවා, බලන්න මට සලකන විදිය, බලන්න මට උත්තර දෙන විදිය, බලන්න ඇයි මට මේ විදිය වෙනස්කම් කරන්නේ කියලා. ඔන්න ඔය විදිහේ විවිධ මතවාද, විවිධ අදහස්. මම කරනවා, මටම කරා, මං වටේම තමයි මේ ප්‍රශ්නේ මතුවලා එන්නේ, මටම තමයි මේ විදිහට වෙනස්කම් කරන්නේ කියලා ඔන්න ඔය විදිහට කටයුතු කරනවා. ඒ විදිහේ ප්‍රතික්‍රියාවක්, ඒ විදිහට තමයි එයා ජීවිතේ අත්දකින්නේ. ඒක හරිනේ. ඒක ඉතින් අපිට කියන්න බෑනේ ඔහොම අත්දකින්න එපා, එහෙම නෙමෙයි, ඔයාටම නෙමෙයි, ඔයා විලක්ක කළා නෙමෙයි කරේ කිව්වට, එහෙම කිව්වට වැඩක් නැහැ. මොකද එයාට ඒක අත්දකින්න විදිය නෙමෙයිනේ. එයාට පෙනෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම කටයුතු වෙනවා මා විලක්ක කරගෙන, මෙන්න මේ 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 විදිහේ දේවල් එනවා මා විලක්ක කරගෙන, මෙන්න මේ කියන මමංකාරයක් මත පදනම් වෙලා ඒ මමංකාර කේන්ද්‍රය වටේ තමයි සාමාන්‍යයෙන් මේ කතන්දරේ ගෙතෙන්නේ. ඒතර ප්‍රතිපදාවකට බැස නොගත්ත, ප්‍රතිපදාවක් නොහඳුනන කෙනෙක්ගේ ස්වභාවය තමයි ඔය. ඊට පස්සේ අපි හිතමු මේ භාග්‍යතුන් වහන්සේ කියපු මේ වචනේ අහලා, භාග්‍යතුන් වහන්සේ කියන මේ ප්‍රතිපදාව අහලා මේ විදිහට මහා ශ්‍රමණයෙක් පහළ වෙලා ඉන්නවා, මේ විදිහට බුදුවරයෙක් පහළ වෙලා ඉන්නවා, මේ විදිහට ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියන අදහසින් දැන හඳුනගෙන ටිකෙන් ටික එයා මේ පුහුණුව සිද්ධ කරනවා. එයා මේ විදිහට යම්කිසි උත්සාහයක් දරනවා. මොකද දරන උත්සාහය? කොයි විදිහටද පුහුණු කරන්නේ කියන එක දැනගත යුතු කරුණක්. දැන් ඊයේත් කෙනෙක් හම්බුණා. ඉතින් කතා කරනකොට හිතෙන්නේ නිකන් මේ 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 බයිට් කරනවා වගේ කියලා, බුලියින් වගේ කියලා හිතෙන්නේ. මොකද මේ නැවත නැවත ප්‍රශ්න කරනවා. කියනවා මම පොයටත් ඇවිල්ලා තියෙනවා, පොය වැඩසටහන් කීපයකට ඇවිල්ලා තියෙනවා, උඩට රන් ඇවිල්ලා නැහැ හඳුරුවනේ, මේ පළවෙනි පාර තමයි උඩට ආව. එතකොට හයිනම් මොකද්ද පුරුදු කරන්නේ? අර වීඩියෝ පාට අහලා තියෙනවද? ඒ වටිය අහලා තියෙනවද? බලලා තියෙනවද? ආවෝ බලලා තියෙනවා, අහලා තියෙනවා. අහිනා විදින ගා මොකද්ද පුරුදු කරන්නේ? ඇවිදින ගමන් හිත එක්තැන් කරගන්න උත්සාහ කරනවා. කියපු ගමන් ඔන්න පිටපට මාරු වෙනවා. පිටපට මාරු වෙනවා. ඉතින් ඊට පස්සේ ඔන්න ඉතින් පොලිසියට අහු වුණා වගේ. ඔන්න ඉතින් බුලීන් වගේ එකින් එක විමසලා විමසලා අහන්න ඕනේ. දැන් මාස ගාණක් ඇවිල්ලා තියෙනවානේ. මොකද්ද මේ ගියපු අදහස? මොකද්ද මේ කරන පුහුණුව පිළිබඳ අදහස? එහෙම එකක් ඒ මනුස්සයට තේරෙන්නේ නැහැ. එහෙම අදහසක් තේරෙන්නේ නැහැ. ඒක ඒ කියන්නේ දැන් වෙසක් පොයනේ මේ පහුවෙන්නේ. වෙසක් පොය වහුවෙන්නේ. එතකොට මේ මුලාව කොච්චර රජ කළා තියෙනවද කියනවනම් ආ පොයට නිකන් අර බාපනේ දාගෙන ගිහිල්ලා එතන ගිහිල්ලා ඉඳලා ආවනම් දවස ගත කරලා ආවනම් හරි. එතනින් එහාට දෙයක් නැහැ. දැන් පහුගිය දවසක පොය වැඩසටහනක් තියුණා. එකේ ඉඳලා පහ වෙනකන් ළමයි. ඊට පස්සේ පැය පහක් විතර මොකද්ද කරුමේකට මාව අහුණා ඒ වැඩේට. ගිහිල්ලා වාඩි වුණාට පස්සේ එක විලාපයයි. එක විලාපයයි උන්ගේ ලෝකවල. ඉතින් එක දෙක වසර කියන්නේ ඉතින් මොනවා කරන්නද? ඒ අමුතු ලෝකෙක. ඉතින් ටිකක් කළ යනකොට ලේ වතුර එනවා. කොහොමද මේකට කතා කරන්නේ? කොහොමද මේ පිරිසට අපේක්ෂා කරන්නේ? මේ විදිහ පණිවිඩයක් දෙන්නේ කොහොමද? ඉතින් මොකද කරේ? ඕගනයිස් කරව මෑනියන්ට දුන්නා. එක දෙක වසර අරගෙන යන්න කොහේ හරි. ඒගොල්ලෝ යන්න ඒගොල්ලෝ එළියට දාගන්න කියලා කොහොම හරි අමාරුවෙන් ඒගොල්ලන් එළියට දැම්මා. දැන් ඉන්නවා තුන හතර පහ. තුන හතර පහ. ඒත් අහන්නේ. ඒත් අමුතු ලෝකෙක ඒගොල්ලන්ගේ කතාවල්. මේ පොයට සිල් අරගෙන ඉතින් මේ ළමයි තේරෙන්නේත් නැහැ. ගුරුවරුන්ට තේරෙන්නේත් නැහැ. අර විදියට දෙමව්පියන්ට තේරෙන්නේත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කතාවල ඒගොල්ලෝ ඉන්නවා. ඊට පස්සේ බැලුවා බැලුවා හරියන්නේ නැහැ. අන්න මොකද කරේ? ඒකෙට දෙන්නට කතා කරන එවුන් දෙන්නේ එකෙක් දෙන්නේ කලලා බැන්නා. ඒ ඉන්නවනේ 100ක හමාරක පිරිසක්. එතකොට අර දෙන්නට ඒකෙට දෙන්නට ට්‍රෝමා එන ගන්නට බයින්න ඕනි. මේ නන්නාඳුනන තේරෙන්නේ නැති පොඩි උන් ඉතින් මොනව කරන්නද? අන්න බැනපු ගමන් අන්න කට්ටිය නිශ්ශබ්ද වෙනවා. ඉතින් එහා පැත්තේ ඉන්න හාමුදුරුවෝ මට කියනවා හිමීට, ඒක තමයි සොහින්නා සහන භාෂාව. ඒක පුරුදුයි වගේ. ඒ භාෂාව පුරුදුයි වගේ. මෛත්‍රී කරුණාව පැත්තක තියලා ඔන්න ඉතින් දෙන්නට තුන් දෙන්නට හොඳට දෙසුවාට පස්සේ මුළු පිරිසම ඔන් ටෝස්. බොහොම අවධානින් දෙක තුන හතර පහ වයස ළමයි ටික. ඉතින් අර හිතන්නේ මේ ගිහිල්ලා ඉඳලාම හරි. ඒ පොඩි දරුවන්ට තේරෙන්නේ නැහැ. අඩුම ගාණ කියමු ඒ සංවිධායක කට්ටිය දෙමව්පියෝ ගුරුවරු ඒගොල්ලෝ හිතන්නේ මේ අර මේ බාපනේ දාගෙන ගිහිල්ලා උතුරු සළුව දාගෙන ගිහිල්ලා ඒක පෙරෝගණ ඉඳියාම අතන වාඩි වෙලා ඉඳියාම කෝප්පෙක විපිඟානකුයි නම් තියෙනවා. ඒක ගැන තමයි අවධානය. කෝප්පේ විපිඟානයි අතේ හැන්දකුත් එක්ක. එච්චරයි අවධානයට තියෙන්නේ. ඒක ගැන හොඳ ටැලන්ට්. ඒක ගැන හොඳ අවධානින් කටයුතු කරන. ඉතින් දෙතුන් දෙනෙක්ට හොඳට බැන්නාම දැන් උදේට දාන්නේ දුන්නේ නැද්ද? දැන් ඔය දැන් තාම කෝප්පේ විපිඟාන අතේ තියා ඉන්නේ මොකද කියලා බැලුවාම නිකන් අර බුලීන් වගේ හිතෙන්. ඊට පස්සේ කොය උතුර සලුවම දාගෙන ඉන්නේ සාටකයක් විදියටනේ ඔය දාගෙන ඉන්නේ. සාටකකාරයව හරියන්නේ නැහැ කියලා අන්න කිව්වහම බුලින් වගේ. ඉතින් අර පොඩි දරුවෝ හැබැයි කෙට්ට දෙන්නට බැන්නට පස්සේ ඉතුරු 100ම අර අන්න නිශ්ශබ්ද වෙනවා. ඒ භාෂාව වැඩ කරන සුළුයි. ඉතින් මොකද්ද මේ හිතන්නේ? අපෝයට ගිහිල්ලා මේ විදියට පෙනී ඉඳලා ආවනම් හරි. අර විදියට පිඟානකේ කෝප්පෙකේ හැන්දකුයි අරන් ගිහිල්ලා ඒ මානසිකාරයෙන් දවස ගත කරලා ආවනම් හරි. ඒ විදිහේ මතවාදයක් මුළු රට පුරාම තියෙනවා. ඕනේ නැහැ අද දවසේ සිල් වැඩසටහන් වලට ගිහිල්ලා බලන්න. මේ වෙසක් පොයට මොකද කරන්නේ කියලා බලන්න. දන්සැලකට ගිහිල්ලා බලන්න. මොකද කරන්නේ කියලා අද වඩා එළියට බහලා බලන්න. හවස වෙනකොට මොකද කරන්නේ කියලා බලන්න. ඉතින් ඕක තමයි සැමරීම. ඉතින් අර වැරදිලා වගේ නිස්සාරණයට ආවත් පොය දවසට ඔය පොය දවසට එන සෙට් එක කොහොමත් නිකන් අන්ධභූතක තමයි. මේ කියන්නේ කා පාක් එක අතන තියුණොත් එතන පාක් කරනවා, මෙතන තියුණොත් මෙතන පාක් කරනවා. ඒ විදිහේ කාර් එක පාක් කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. පාක් කරන තැන වැඩසටහනට යනවා. ඔය පොය කියවන්නේ එකකට එහෙම ගියා හොඳටම තේරෙනවා මේගොල්ලන් මෙලෝ අදහසක් නැහැ. බැරිම තැන කිව්වා අර ආදුනික වැඩසටහනේ වාර්තා ටිකක් අතේවන්නේ. එතකොට අඩුම ගානේ ඒක ඇහෙනවනේ. උගද සාකච්ඡා කරන්න ප්‍රශ්නත් නැහැ, දන්නේත් නැහැ මොකද්ද කියලා. අදාළ නැහැ ඒගොල්ලන්ට. කාරකපා කරන්න තිබුණ ඉඩ තිබුණේ නිස්සරණ වනේ. නැත්නම් ওই භාවනා මධ්‍යස්ථාන තුන හතරක් තියෙනවා අතර මැදට. ඒ ඒ තැන්වල ඉඩ හම්බුනොත් ඒ ඒ ප්‍රතිපදාව තමයි අදාළ වෙන්නේ. වාහනේ පාක් කරන් තියෙන ඉබේ. අන්න ඕක තමයි වැඩේ. ඊට පස්සේ පාක් කරගත්තට පස්සේ ආ දවස ගත කරනවා. දවස ගත කරන මොකද්දෝ එකක් කරනවා. ඉතින් අර මිනිස්සුත් එහෙම දවස් 3ක් විතර පොයට ඇවිල්ලා ගිහිල්ලාලු. මොකද්ද කරන්න කියලා හැව්වම ඔන්න උඩ බිම මාරු වෙනවා. ඊට පස්සේ කියනවා හිත එක් තැන් කරනවා. ඉතින් ප්‍රශ්න අහලා අහලා අර නියම පොලිසියට ආවුණා වගේ බුදුම වදයක් දුන්නා. බුදුම වදයක් දුන්නා. මට විශේෂයෙන් පවරලා තියෙන ජොබ් එකක් මේ බයික් කිරිල්ල, මේ බුලින්. ඒකින්ද මම බොහොම සතුටින් තමයි ඒක කරන්නේ. අන්තිමට කියලා කියලා කොහොමද මේ මොකද්ද මේ මේ විදිහේ සිහියක් අවධානයක් කොහොමද සිහිය අවධානය තියෙන බව දන්නේ. අන්න වැලි පොළවේ වැලිවල ස්වභාවය කකුලට දැනෙනවා, විලුඹ තද වෙනවා දැනෙනවා, ඇඟිලි තද වෙනවා දැනෙනවා. අන්න ඒ විදිහේ විමසීමක් තමයි සිද්ධ කරන්නේ. මුලින් නිකන් මේ වර්තමානයේ පොඩ්ඩක් මනස විවෘත කරන්න, විවෘත කරන ස්වභාවයක් බෑ ටෙන්ෂන් වගේ කියලා අදහස් කරන්නේ. එතකොට අන්න මේ යම් කිසි විවෘතව බලනවා. විවෘත මනසෙන් මේ වර්තමානයේ යන වැඩේ දිහා බලනවා. බැලුවහම පේනවා. ඒ පේන තොරතුරු තමයි අර විදියට වැලි පෑගෙනවා, ඇඟිලි තද වෙනවා, හුස්ම වැටෙනවා, ඇතුල් වෙනවා හුස්ම, පිට වෙනවා හුස්ම කියලා ඔන්න විදියට දේවල් ටිකක් දැනෙන්න පුළුවන්. ඒවා දෙවනුව. නමුත් මුලින් අර විවෘතව මේ යන ක්‍රියාවලිය දියා, මේ මොහොත දියා බැලීමක් තමයි සිද්ධ කරන්නේ. ඔය විදිහේ පුහුණුවක් තමයි වඩා වර්ධනය කරගත යුතු. ඒ විදිහ අදහසක් තමයි ඔළුවට දාගත යුතු. එහෙම නැත්නම් මොකද වෙන්නේ? වෙන මොකද්දෝ එකක් කියනවා. මේ උතුරු තලුවක් පෙරෝගණ ඉන්දිය පමණින් නිවන් යනවා කියලා කියනවා. සීල් සමාදන් වෙලා පච කෙල කෙල වාඩි වෙලා ඉන්දිය පමණින් නිවන් යනවා කියලා කියනවා. අර විදියට කෝප පීරිසි මානසිකත්වයකින් දවසක් ගත කරා පමණින් නිවන් යනවා කියලා කියනවා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට යම් කිසි අවධානයක් දෙන්න ඕනි. දීලා බලන්න ඕනි මොකද්ද මේ කියන්නේ. විමසලා බලන්න ඕනි මොකද්ද මේ කියන්නේ. අහලා බලන්න ඕනි මොකද්ද මේ කියන්නේ. ඒක කොහොමද මගේ ජීවිතේට අදාළ වෙන්නේ? අදාළ නැත්තම් වැඩක් නැහැ නේ. අදාළ නැත්තම් වැඩක් නැහැ. මගේ ජීවිතේට මේ කියන කතාව අදාළ වෙන්නේ කොහොමද? ඒක මම ක්‍රියාවත් කරන්නේ කොහොමද? ඔන්න ඕක තමයි සරල වැඩේ. දැන් සාමාන්‍යයෙන් මේ දහම තුලත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දෙනවා හතර දෙනෙක් පිළිබඳ අදහසක්. හතර දෙනෙක් පිළිබඳ අදහසක් යම් කිසි විදියක කොහොමද කියන්නේ, ඒ කියන්නේ මග්ගජින කියලා කියනවා එක්කෙනෙක්. මෙයා මේ මාර්ගය පුහුණු කළ අවසන් මග්ගගාමි කියලා කියනවා. මේ මාර්ගයේ යමින් ඉන්නවා මෙයා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා මග්ගදේශක. මේ මාර්ගය පිළිබඳ දේශනා කරනවා. ගිහිල්ලා නෑ, යන්නේ නෑ, දේශනා කරනවා. මග දූසක කියලා හතරවෙනියකුත් පෙන්නනවා. ඔන්න විදිහේ පුද්ගලයෝ හතර දෙනෙක්, ඔන්න විදිහේ රහතුන් නෙවෙයි මහණුන් හතර දෙනෙක් ඉන්නවා කියලා සඳහන් කරනවා. පළවෙනි කෙනා මග්ගජින. එයා මොකද කරන්නේ? එයා මේ මාර්ගයේ දිනල ඉවරයි. එයා අවසන් ගිහිල් ඉවරයි. එයා ඒ ගිහිල් අවසන් කළා. මේ විදිහට ඒ දහම, ඒ පාර, ඒ පුහුණුව වඩන විදිහ ප්‍රකාශ කරනවා. අන්න ජින. ඊළඟට මග්ග ගාමි. මෙයා යනවා පුහුණු කරනවා. පුහුණු කරන එක තේරෙන විදියට ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනවා. දැන් ඔය සාමාන්‍යයෙන් ඔය හම්බ වෙන හාමුදුරුවරු ගොඩකට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. එයා කියනවා මම දන්නේ නැහැනි, මමත් මේ පුහුණු කරනවානේ, මං කොහොමද වෙන කෙනෙක්ට කියලා දෙන්නේ? මම වැරදි දෙයක් කිව්වොත්? ඔන්න ඔය විදිහ අමුතු නිකන් අර නිකන් රහත් වෙලා ඉවරලා මහානකම් කරනවා වගේ අදහසකින් ඉන්නවා. එහෙම නැත්නම් මම නිකන් මේ ඔක්කොම අහවර වෙලා මේක කරනවා කියන අදහසින් ඉන්නවා. වැඩේ කියන්නේ එහෙම ඉන්න කට්ටිය, එහෙම අදහසකින් ඉන්න කට්ටිය කවදාවත් අහවර වෙන කට්ටිය නෙමෙයි. මොකද හේතුව අර හිතන්නේ අර සියල්ල සර සම්පූර්ණ වුණාම මේ වැඩේ පටන් ගන්න හිතෙන්. ඊට පස්සේ කෙරවලකින් ඉඳලා ඔන්න මම අර නිකන් මේ භාග්‍යතුන් වහන්සේ දහම් දෙසුවා වගේ ඔන්න දෙසාගෙන යනවා කියන අදහසින් ඉන්නවා. ඒවා ඒ සාමාන්‍ය සිහින මතවාද නිසාක් මේ ඇත්ත පොළවේ, ස්වභාවික පොළවේ පැල කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ අත්දැකීමෙන්, තමුන් තේරෙන පම්මනින් පොත්තල පාඩම් කරගත්ත විදිහට නෙමෙයි. ඒ වෙනුවට තමුන්ට මේක දැනෙන්නේ කොහොමද? තමුන් මේක ක්‍රියාවත් කරන්නේ කොහොමද කියන අත්දැකීම පෙරට කොට කිව්වනම් පැහැදිලි. දැන් පහුගිය කාලෙක දවසක් කෙනෙක්ව ඔන්න ඔය විදිහ අමාරුක දාලා මෙන්න එහෙනම් මෙයා කියලා දෙයි කියලා දැම්මට පස්සේ දැන් ඔන්න මගෙන් අහන කොහොමද දැන් මම මේක කියන්නේ? දැන් මම මෙහෙම දන්නේ නැහැ. මේ වගේ දෙයක් කරලත් නැහැ. කොහොමද මම දැන් මේක කියන්නේ? මං ගෝ පොත් පාඩම් කරපු අවශ්‍ය නැහැ. තමුන්ට තේරුණ විදිහ කියන්නකෝ. තමුන්ගේ අත්දැකීම මත කියන්නකෝ. මෙහෙමයි මම නම් දන්නේ. අන්න එහෙම කිව්වනම් හරි ලාබයි. අන්න මග්ගදේශක කෙනෙක්. මෙයා දේශනා කරනවා. සමා වෙන මග්ගගාමි. මෙයා යනවා. මගේ යනවා. යන ගමන් තමයි එයා කියන්නේ. මේම තමයි මට තේරෙන්නේ. ඔයාට තේරෙන්නේදී ඔයා කියන්නේ. කියලා ඔන්න ඔය විදිහට යම්කිසි ආකාරයක තමනුත් මේ පුහුණුවේ දෙන ගමන් එයා මාර්ගය පිළිබඳ ප්‍රකාශයක් පුහුණුවක් කරනවා. ඊට පස්සේ ඉන්නවා මග දේශකලා. ඒගොල්ලොත් පොඩ්ඩක් භයානකයි. ඒගොල්ලන්ගේ ස්වභාවය මොකද්ද? ඒගොල්ලෝ ගිහිල්ලා නැහැ, යන්නේ නැහැ, හැබැයි කියනවා. කියනවා. ඒතකොට නොකරපු එකක් තමයි මේ කියන්නේ. හැබැයි ඒත් කමන්නේ කියන්නේ මොකද්ද? මාර්ගය ගැන තමයි කියන්නේ. ඔය පොත් එහෙම ගොඩාක් ලියලා තියෙන්නේ. පොත් එහෙම ගොඩක් ලියලා තියෙනේ ඒ පොත්වල එහෙම බැලුවහම තේරෙනවා සමහරවිට පටන් ගත්ත තැනම පටලවනවා. රානාපාන සති සූත්‍රයේ ගැහ තියෙනවානේ මේ විදිහට සිහිය පෙරටුකොට සතෝ වාසසති සතෝ පස්සසති මේ විදිහට සිහිය පෙරටු කළා. සිහිය මෙහෙම පරිමුඛයේ තබාගෙන සිහියෙන් ආස්වාද කරයි ප්‍රස්වාස කරයි. එහෙම කියපු ගමන් සමහර කෙනෙක් මේක අර්ථ දක්වනවා මේ නාස්පුඩු අග කෙලවරේ සිහිය තියන්න ඕනේ. පෙරමු පෙරටු පෙරටු කොල්ලනි ඉදිරි කෙරවල මුල් අගිස්සේ තියන්න ඕනේ කියලා ඔන්නෝම මතයකින් ප්‍රකාශ කරනවා. නෑ මේ සිහිය පෙරටු කොට බලන්න. සිහිය ඉදිරියෙන් තියලා බලන්න. එතකොට බඩේ පිම්බෙනවා ඇකිලෙනවා දැනෙන්න පුළුවන්. සිහිය පෙරටු කොට සක්මන් කරනවා. එතකොට මේ විදිහට විල්ලුඹ තද වෙනවා දැනෙන්න පුළුවන්. ඉදිරියෙන් තියනවා. ඒක ඉදිරියෙන් තියලා බලනවා. විවෘතක මනසින් බලනවා. මොකද්ද මේ දැනෙන්නේ කියලා. අන්න ඒ විදිහේ අදහසකින් බැලුවාම ඔන්න හුස්මක් ඇතුල් වෙනවා. පේනවා හුස්මක් පිට වෙලා පේනවා. ඕක තමයි එළඹුම. ආනාපාන සති සූත්‍රයේ එළඹුම ඔතන තමයි තියෙන්නේ. එතකොට අර මුලින්ම කිව්වොත් නාසයේ කෙරවල අගිස්සෙ තිබ්බා කියලා. අන්න එතනින් වැරදි. එයා මොකද කියන්නේ? එයා කියනවා අයියෝ නාසය අග නෙමේ දැනෙන්නේ උගුරේ දැනෙන්නේ. මම මේ නාසයකට ගන්න උත්සාහ කරනවා. නාසය නම් මුකුත්ම දැනෙන්නේ නැහැ. බඩේ දැනෙන්නේ. නාසයකට ගන්න උත්සාහ කරනවා. ඉතින් පිඹිනවා. ඉතින් හුස්ම ඉර කර ගන්නවා. ඉතින් පපු අමාරු හදා ගන්නවා. ඔන්න ඉතින් ඔළුවේ කැක්කුම් හදා ගන්නවා. নানা ප්‍රකාර ලෙඩ. මොකද අර අර ස්වභාවිකව ඉදිරිපත් වෙන දේ අර මෙයා මොකද්දෝ එකක් හොයාගෙන යනවා. එහෙමනේ සරලව විවේක මනසින් සිහිය පෙරටු කොට බැලුවොත් ඔන්න පේනවා මේ විදියට සක්මන. ඔන්න පේනවා බඩ පිම්බෙනවා හැකිලෙනවා. එතනින් පටන් ගන්න. එතකොට අන්න මාර්ගයේ දේශනා කරනවා. හැබැයි ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ. ඒත් කමක් නැහැ කියමුකෝ. ඒත් කියන්නේ මාර්ගයනේ. හරි ඒකත් කමක් නැහැ. හතරවෙනි කෙනෙක් ඉන්නවා මග්ග දූෂකලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මාර්ගය දූෂණය කරනවා. ඒගොල්ලෝ කරන්නේත් නැහැ, වෙන කෙනෙකුට කරන්න දෙන්නේත් නැහැ. ඒ වෙනුවට මොනවදෝ වෙන වෙන ඒවා ටිකක් නොකටයුතු ටිකක් කරමින් ඉන්නවා. ඉතින් කවුද වැඩිය දකින්න ලැබෙන්නේ කියලා බැලුවොත් අන්න ඒක තමයි එලා තියෙන වියසනේ. මේ විදිහට කරන පුහුණුවක් පිළිබඳ අදහසක් කියලා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් මොකද කරන්නේ? ආපෝයට එහෙනම් බාපණයක් තියෙන්න ඕනේ. දුරසලුවක් තියෙන්න ඕනේ. මේ විදිහට පිඟානුකේ කෝප් එකකුත් තියෙන්න ඕනේ. මේ විදිහට බොහොම නියඬව මේ වාඩි වෙලා ඉන්න ඕනේ. එතන ඉඳීමෙන් ඒ විදිහට කල් ගෙවීමෙන් වැඩසටහනේ වාඩි වෙලා ඉඳීමෙන් අන්න ප්‍රතිපදාව හරි කියන අදහසින් ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් හරි අමාරුයි. හරි අමාරුයි. අන්න බොහෝ දෙනෙක් ඒ වගේ තමයි. දැන් දන්සල් ඔය අද දවස හොඳම උදාහරණේ ඔන්න ඔය වෙලා තියෙන වෙනස් පැත්තියට. නමුත් අන්න තමුන් ටික ටික ප්‍රතිපදාවේ දෙනවා නම් බලන්න මේ පියවරක් දැනගන්න පුළුවන්ද? උස්මක් දැනගන්න පුළුවන්ද? ඒ අවදිභාවය වඩන්න පුළුවන්ද? අන්න ඒ විදිහේ දෙයක් තමයි කරන්නේ. එතකොට මෙයාට ටික ටික යම් කිසි විදියක අපි මුලින්ම පටන් ගන්නකොට කිව්වනේ මේ ජීවිතයේ අත්දකින්න විදිහ පිළිබඳ කතාවක්. මේ අත්දකින්න විදිහ තමයි වෙනස් වෙන්නේ. එතකොට මුකුත් වෙනස් වුණාද කියලා ඇහුවොත් මුකුත් වෙනස් වෙලා නැහැ. නමුත් අත්දකින්න විදිහ වෙනස් වුණා. ඔකට දෙන උදාහරණයක් තමයි යන්න යම්කිසි දියක ඈත පාරේ සර්පෙක් ඉන්නව පේනවා. ඉන්නව පේන ගාම මොකද වෙන්නේ? මේ තැනැත්තා අම්මෝ භයානකයි. භයානකයි. යම් කිසි දියක වෙවුලනවා, වෙහෙසක් පීඩාවක් හදා ගන්නවා, දෂ්ට කරයි කියන අමුතු බීතිකාවක් මේ තැනැත්තට මතුවෙලා එනවා. නමුත් තව ටිකක් විමසලා බලනකොට, මෙන්න මේ විදියට සිහිනුවණින් විමසලා බලනකොට, අන්න ලං වෙලා බව පොඩ්ඩක් බලනකොට, අන්න මොකද වෙන්නේ? මේ සර්පෙක් නෙමෙයි. ඒ වෙනුවට අර ගෙරියෝ කියන කූඹි රැලක්. අර පාරත් පාට කරගෙන කළු ගාගෙන යන කූඹි රැලක් තමයි මේ ගමන් කරන්නේ කියලා මේගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේ තැනතර දැක ගන්න පුළුවන්. එතන මේ ක්‍රියාවලිය වෙනසක් වුණාද? කලිනුත් කූඹි, දැනුත් කූඹි. ඒක වෙනසක් වුණේ නැහැ. නමුත් මේ තැනත්තා හොඳට විමසිලි සහගතව වැඩි වැඩි ලං වෙලා ඇස්සරලා බැලුවා. ඒක තමයි වෙනස. ඒ බැල්ම තමයි ඔන්න ඔය පුරුදු කරන බැල්ම. එතකොට කලින් අර විදිහේ අයි කියන කේන්ද්‍රයක්, මමංකාරයක් කියන කේන්ද්‍රයක් වටේ තමයි මේ කතන්දරේ ගෙතුනේ. දැන් හැබැයි අයි එක බලන්න යන්නේ නැහැ. මේ මමංකාරයක් බලන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? අන්න මේ තැනැත්තා මේ විදිහට සිහියෙන් අවධානෙන් මේ යන ක්‍රියාවලිය දිහා බලනවා. බලන්න බලන්න මොකද වෙන්නේ? මෙයාට තේරෙනවා අර විදියට සර්පෙක් විදියට පෙවුනාට මොකද මේක එහෙම දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. මෙයාගේ යන්න මේක පිළිබඳ තියෙන අදහස, ඒ බැල්ම, ඒ දැක්ම ටික ටික පරිවර්තනය වෙනවා. ඕක නොපෙනුනේ මෙච්චර කල් ඇස් වහපු නිසා, ඇස් ඇරියේ නැති නිසා. ඒකනි බුදුරජාණන් වහන්සේ අර ධම්මචක්කේ කියන්නේ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඤ්ඤා උදපාදි, ආලෝකෝ උදපාදි. ඕක නැවත 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 කියනවා, ප්‍රකාශ කරනවා. මොකද හේතුව? මෙච්චර කලුත් තිවිලා, හැබැයි දැන් තමයි ඇස් ඇරුණේ, දැන් තමයි ඥානෙ ඉපදුනේ, දැන් තමයි මේ විදියට අන්න ආලෝකය වැටුනේ, දැන් තමයි මේ විදියට දැන් හඳුනගත්තේ කියලා නැවත 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 ප්‍රකාශ කරනවා. මෙච්චර කල් නොබලපු එකම තමයි හේතුව. නොබලපු එකම තමයි මේ නොපෙනුනේ. නමුත් දැන් ඔන්න බැලූ ගමන් ටික 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 මේ සර්පෙක් නෙමෙයි. ඒ වෙනුවට මේ කුඹි රැලක්. කුඹි රැලක් බොහොම යහුසුලුව එක පිටිපස්සෙ එක ගමන් කරනවා. අන්න ඒ විදිහේ වෙනස් විදිහක මේ දේ අත්දකින්නවා මේ තැනැත්තා. කලිනුත් ජීවිතය අත්දැක්කා, දැනුත් ජීවිතය අත්දකින්නවා. කලින් අත්දැක එක විදිහකට, දැන් අත්දකින්න වෙන විදිහකට. ඔන්න ඒ සරල පරිවර්තනය වෙන්නේ. ඒක අර අයි එක බලන්න ගිහිල්ලා, අර මමංකාරය බලන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට සරලව වර්තමාන මොහොතට අවදි වෙන්නේ. සිහියමයි, සිහියමයි අවශ්‍ය. දැන් මේ දවස්වල මොනරු මොනරු මෙහෙ ඉඳියෙත් නෑ. ඔය කොහෙන්දෝ ඇවිල්ලා දැන් මේ කැලේ මොනරුන්ට ඉන්නත් බෑ. උන්ගේ බෙලි පැටලෙනවා මේ කැලේ. ඉතින් අර ගමේ හරියේ ගම කිට්ටුවට වෙලා ඉන්නවා. ඔයෙන් ඇවිල්ලාද මන් දන්නේ. රෑනක් එකෙක් දෙන්නේ නෙමෙයි, රෑන පිරිසක් මොනරු. ඉතින් හරි අලංකාරයිනේ. දැන් පහුගිය දවසක කෙනෙක් කාව්‍යමය අදහසක් ඉදිරිපත් කළ තියෙනවා. මේ මොනරාගේ අලංකාරය බොහොම අලංකාරයි, හරිම විචිත්‍රවත් වයිවර්ණයි. එතකොට මේ මොනරාගේ නැටුම, මේ අලංකාරය දැක්කහම මේකට හිත් බඳිනවා, මේකට හිත් අලවනවා. හැබැයි මේකගේ සද්දය ඇහුන ගමන්, අර මූසල සද්දේ ඇහුන ගමන් මොකද වෙන්නේ? අන්න ඒ හිත් ඇලවුම දුර වෙලා යනවා. ඒ හිතලවුම විනාශ වෙලා යනවා. අන්න ඉදී උපමාවක් දීලා ඊට පස්සේ උපමේයයට කියනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ හැඟීම්, හිතවිලි, හිත් බඳිනවා. නමුත් මෙන්න මේ සතිමත් බව හරියට නිකන් අන්න මොන රගේ අර මූසල හඬ වගේ. ඒ සතිමත් හිත ඒ චිත්තක්ෂණයෙන් බලපු ගමන් අන්න මොකද වෙන්නේ? කලින් නම් සර්පෙක්, දැන් කූඹි රැලක්, මහා මූසලයි. මොන රගේ හඬ කියන උපමාව හරියටම ගැලපෙනවා. මොකද හේතුව? මහා මූසල ගතියක් තියනවා මේ සතිමද. ඒකනේ කැමති නැත්තේ. ඒකනේ කැමති නැත්තේ බෞද්ධ බුද්ධඝං කාර්යයන්ට කරන්න බෑ. බෞද්ධයන්ට බෞද්ධයන්ට කරන්න බෑ. ඊට පස්සේ කවුද යුදේ වාගමේ කට්ටිය කියනවා මේ දෙවියන් වහන්සේගේ මේ නිර්මාණය මේ විදිහට විමසා බලනවද කෙනෙක්? මේ විදිහට පරීක්ෂා කරනවද කෙනෙක්? සම්පූර්ණ මාරයාගේ එහෙම නැත්නම් සාතන්ගේ දූතෙක් තමයි මේ. සාතන්ගේ මොකද්ද ඩමියක් එහෙම නැත්නම් රූකඩයක් තමයි මේ. සාතන්ගේ වාසංගේට යනවා මේ මනස මේ තනත්තාගේ කියලා ප්‍රකාශ කරනවා. මේ නිර්මාණය බලන්න එපා. මේක ඔබලා බලන්න එපා. මේක දෙගැරලා බලන්න එපා. මේකට ඇස් අරින්න එපා කියන ලෝකයක තමයි ඉන්නේ. දෙව්වොත් අතරෙන් කියද්දී බෞද්ධයොත් කියනවා. බෞද්ධයත් කැමති නැහැනේ. බෞද්ධයත් කැමති නැහැ. බෞද්ධයටත් ඕනේ මේක කොහොම හරි තියාගෙන අරගෙන යන්න. නමුත් පොඩ්ඩක් ඇස්සරලා බැලුවොත් අන්න අර ලස්සන මන්මත් කරවන ස්වභාවයක් තියෙනවා. නමුත් හඬ ඇහෙනකන් විතරයි මොනරාගේ. හඬ ඇහෙනකන් විතරයි. ඒ වගේම මෙන්න මේ හිතලෝනෝ මේ විදිහට මමංකාරයක් නැවත නැවත ප්‍රකාශ වෙනවා. නමුත් පොඩ්ඩක් ඇහැරලා බැලුවොත් පොඩ්ඩක් විමසලා බැලුවොත් සිහියෙන් බැලුවොත් ඒ පමණකම් ඒ බලනකම් විතරයි ඔක තියෙන්නේ. ඒ තියෙන්නේ විදිහ බැල්මක් තමයි පුරුදු කරන්නේ. මෙයාට තේරෙනවා අන්න කලින් මේ විදිහට අත්දැක මම ජීවිතේ දැන් වෙනස් විදිහකක් දකිනවා. ඒක ටික 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 අන්න අර විදිහේ මමංකාරයක් කේන්ද්‍රයක් තියුණ දේ දැන් නිකන් ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් යම්කිසි විදිහක කලින් ගොඩාක් හිතවිලි ගෙතුණා. කලින් මෙහෙම කරන්න ඕනේ, මේ විදිහට සැලසුම් කරන්න ඕනේ, මෙහෙම තමයි ඉන්න ඕනේ කියලා මහා විලාපයක් වගේ මේ හිත ඇතුලේ. දැන් පහුගිය දවසක YouTube වීඩියෝ එකක අදහසක් ඉදිරිපත් කරනවා, ඒක ප්‍රකාශ කරනවා. මෙන්න බලන්න මේ විදිහේ මානසික තත්ත්වයක්. ඒ විවිධ මානසික තත්ත්ව තියෙනවානේ. මේ විදිහේ මානසික තත්ත්වයක් OCD Obsessive Compulsive Disorder. අන්න මේක තියෙන මානසික තත්ත්වයක් තියෙන කෙනෙක්ගේ ස්වභාවය කියලා යන්න වීඩියෝ එකක් පෙන්නනවා. එතකොට මේ කැමරාව තමයි යාගේ ඇහැ වගේ. පසුබිමෙන් ඇහෙනවා මේ ඇතුළත විතක්ක ਵਿਚාර, ඒ ප්‍රහාරය. අන්න මෙතන ඇත්තට තේරෙනවා මේ මම කතා කරනවා නිකන් මෙහෙම ප්‍රමුඛ හඬක් තියෙනවා. පිටිපස්සෙන් තව 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 එක එක හඬවල් තියෙනවා. ඒ දරන් ඉන්නම බෑ. අන්න රතු පාට කාර්කයා රතු පාට කාර්කයක ළඟට යන්න එපා. රතු පාට කාර්කයක් දැක්කොත් අද මේ ගමනේ යන්න බෑ කියලා ඔන්න එකෙක් කෑ ගහනවා. ඒ එක එක ට්‍රිගර්ස් තියෙනවා. ඒක උන ගමන් එයාට ආපම මුලට ගිහිල්ලා මුලින් ඉඳලා ඇවිදගෙන ඉන්න ඕනේ. ගෙදර ඉඳලා ඉස්කෝලේ ගාවට යන්න බෑ. අර යන පාරේ අර කොටු වල මිසක් අර ඉරි වල අඩිය තිබ්බොත්, කොටු දෙකක් එකතු වෙන තැනකට අඩිය තිබ්බොත් ආපම මුලට යන්න ඕනේ. ඉතින් අර හිත ඇතුලෙන් අර හඬවල් වලින් නැවත නැවත මේ විදිහේ දේවල් ප්‍රකාශ කරනවා, මේ විදිහට අණ කරනවා, මේ විදිහට කටයුතු කරනවා. ඉතින් ඔහොමනේ තියෙන්නේ ওই ක්‍රියාවලිය. කාට කාටත් තියෙනවානේ නිකන් ඔය ලෙඩේ පමණකට දකින්න පුළුවන්. පහුගිය දවසක පොඩි කෙනෙක් කියනවා මේ මම මේ බෙඩ්ෂීට් එකක් ඇලවලු ඇඟේ ඇඳේ බොහොම සිහියෙන්. බොහොම සිහියෙන්. ඉතින් මම ඒවා හරි හොඳයි. ඒ වගේ වැඩ සිහියෙන් කරන්න පුළුවන් එක හරි වටිනවා. මේ විදිහට එදිනෙදා වැඩ. එතකොට බෙඩ්ෂීට් එකේ ඉරි එහෙම නැද්ද? රැලි එහෙම නැද්ද? මේ දරුවා කියනවා රැලි නෑ. එක රැල්ලක් නත්ව නැත්. එක රැල්ලක්වත් නැති වෙන්න මේක එලා ගන්න මට පුළුවන් වුණා. සිහියේ ආශිර්වාදයෙන්. මං කෝ හරි සිහියේ ආශිර්වාදයෙන් එක රැල්ලක්වත් නැති වෙන්න එලන්න පුළුවන්. හැබැයි පුතේ එක රැල්ලක් දෙකක් තියලා එලන්න. මේ විදියට බෙඩ් ෂීට් එක නිකන් අර පර්ෆෙක්ට් විදියට එලන්න යන්න එපා. ඒ වෙනුවට සිහියෙන් රැල්ලක් දෙකක් තියන්නකෝ. සිහියෙන් රැල්ලක් දෙකක් එලලා තියන්නකෝ. ඒ විදියට තියන්නකෝ කියලා කිව්වා. පොඩි එකා කල්පනා කරන්නේ මොකද්ද මේ කිව්වේ. ඔයගේ ඒවා ගොඩදෙනෙට අන්න තේරෙන එකට තේරෙනවා මොකද්ද ඩෝ මේ කිව්වේ කියලා වගේ තේරෙනවා. එක පාට පොල්ලෙන් ගැහුවාගේ නොතේරෙන එකට තේරෙන්නේ නැහැ. මේ හාමුදුරන්ට අවුල්ද කොහෙද? හාමුදුරන්ගේ පොඩ්ඩක් පොඩි පිස්සු ගතියක් තියෙනවද කොහෙද? පිස්සුවකුත් නැත්තේම නැහැ. ඒ වුණාට අරක තමයි වැඩේ. රැලි නැතුව එළපු ගමන් මොකද වෙන්නේ? යන්න OCD වලට. ඊට පස්සේ රැලි තිබුණොත් නිින්ද යන්නේ. අමුතු ලෙඩක් තියෙන්නේ, අමුතු ලෙඩක්. මට නම් ඒ දවස්වල නම් පේන්නම් බැරි වැඩක් තමයි. ඔය බේසිට් එකේම එලනවන්නේ හරි පිළිවෙලට දිරවන්නේම නැහැ. මුච්චර පිළිවෙල මොකද ඕකේ, කොහොමද නිදිය ගත්තාම ඕකේ රැලිනේ. ආයිතින් ඔය පොඩ්ඩක් රැල්ලක් දෙකක් තිබුණාට මොකද, සාමාන්‍ය ඇඳේ අර මෙට්ටේ වැහෙනවා නම් මද ඈ, මෙට්ටේ වැහෙන්නේ නැත්තම් අවුල්. ඒකින් දාන්න 100 න් බෙස් සීට් එළුවට කමක් නැහැ. හැබැයි රැල්ලක් දෙකක් තියන්න ඕනේ, නැත්තම් ඕසීඩී යනවා, අවුට් යනවා. වැඩේ එච්චර දරනුවට අන්න කේවල පරිසුද්ධියක් ගන්න යනවා. ඒක නැත්තම් ජීවත් වෙන්න බෑ, ඒක නැත්තම් හුස්ම වැටෙන්නේ නැහැ, ඒක නැත්තම් නිින්ද යන්නේ නැහැ. ඉතින් අමාරුයි, අමාරුයි. ආ, සිහියෙන් කර හැකි, සිහියෙන් කරන්න කමක් නැහැ. හැබැයි එච්චර අන්තයකට එච්චර ලෙඩක් හදා ගන්න පමණකට යන්න ඕනේ නැහැ, යන්න ඕනේ නැහැ. අන්න අර දරුවෙක්ට උනත් කිව හැකි රැල්ලක් දෙකක් තියලා එලන්න, කමක් නැහැ. එතකොට කමක් නැහැ. අන්න අර හිත තුල අර ක්‍රියාවලිය අර කටහඬවල් ගණනාවකින් මේ තැනැත්තට විවිධ අනකිරීම් සිද්ධ කරනවා, අනකිරීම් සිද්ධ කරනවා. මේ විදිහට මෙහෙම බෑ, මෙහෙම බෑ කියලා මහා නිකන් ගෝරනාඩුවක් නේ තියෙන්නේ. නමුත් මේ පුහුණුවකට යෙදෙන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ හිතවිලි නිහඬ වෙනවා, මේ හඬ නිහඬ වෙනවා, මේ සැලසුම් මේ නිහඬ වෙනවා. ඒවා පොඩ්ඩක් නිකන් මුලින් මුලින් පොඩි පොඩි පරතර තමයි ඇති වෙන්නේ. නිකන් කලින් එක දිගට ඝන්ටාරයක් ගහනවා වගේ, අර කෝච්චියක ඇතුලේ තියෙන සද්දේ වගේ තියුණ එක තැනින් තැන ටික ටික නිහඬ වෙනවා, ටික ටික නිහඬ වෙනවා, ටික ටික නිහඬ වෙලා මොකද වෙන්නේ? මෙතන අතර තේරෙනවා මේ නිහඬතාවයකින් මේ හඬ ප්‍රතිස්ථාපනය වෙනවා, ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ විදිහ දෙයක් දකින්න පුළුවන්. අන්න රූමිට අණුව කියනවා නම් මෙයා කියනවා මොකද්ද? අන්න මේ තියෙන හොඳම සංගීතය තමයි මෙන්න මේ නිහඬ භවයේ සංගීතය. ඒක තමයි බෙස්ට් මියුසික්, ඒක තමයි බෙස්ට් හීලින්. අර ගෝරනාඩුව නෙමෙයි, ඒ අතරමැද තියෙන නිහඬ බව. අන්න ඒ වගේ නිහඬ භාවයකින් මේ සද්දේ වැඩි වැඩියෙන් රිප්ලේස් වෙනවා. මේ සද්දේ කියලා මං අදහස් කරන්නේ මේ හිත තුළ තියෙන විලාපේ, මේ හිත තුළ තියෙන ගෝරනාඩුව. ඒක කාලෙත් එක්ක මාස ගණනක් අවුරුදු ගණනක් වෙන්න පුළුවන්. ඒ කාලෙත් එක්ක ක්‍රමානුකූලව වැඩි වැඩි නිහඬ බවක්. කලින් නම් ගොඩාක් සැලසුම් කරා, කලින් නම් ගොඩාක් මේ විදියට ආතතිගතයි, කලින් නම් ගොඩාක් මේ නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. නමුත් දැන් තේරෙනවා ඊට වැඩිය නිහඬ බවක්, මේ විදිහට යම් කිසි ආකාරයක අතරමැද හිස් බවක් ඔයගේ දෙයක් මත තමයි මේක දුවන්නේ. තින්කින් වැඩ කරනවානේ, අර සිතුවිලි ගෙතීම වැඩ කරනවානේ. ඒ වෙලාවට බොහොම එෆිෂියන්ට්ලි වැඩ කරනවා. හිතවිලි ගෙතෙනවානේ, මොකක් හරි වැඩක් කරන්න එනවා. ඒ කරන්නාම අන්න ගෙතෙන හිතවිලි ටික බොහොම එෆිෂියන්ට්. මොකද දැන් අර පද්ධතිය අන්න අර බල රේඛාව හැදිලා තියෙන්නේ. නිකන් ඔහේ නිකන් වැනවිල්ලක් තමයි කලින් තියුනේ. එකක් දිගේ යන්න බෑ. දැන් ඔය සාමාන්‍ය ඔය වැන වෙන බල රේඛාව තියෙනවනේ, ඒක හරි සෝක්. හරි සෝක්. මොකද දැන් මොකක් හරි එකක් අරන් එනවා. එන්නේ නිකන් ඉවරයි, මේක කරේ නැත්නම් ඉවරයි, ජීවිතේ අවසන් කියාගෙන පමණට තමයි ඇඟට අරගෙන එන්නේ. එනකොට පොඩ්ඩක් නිකන් වනවන්න ඕනේ. වෙන මොකක් හරි කියනවා. යන්නේ කොහෙද? මල්ලේ පොල් කියලා කියනවා. මල්ලේ පොල් කියපු ගමන් ඔන්න මල්ලේ පොල් වෙන්නේ කොහොමද කියලා, මල්ලේ කොහොමද එහෙම පොල්ද දන්නේ නැහැ කියලා ඔන්න ඒක දිගේ ගමන් කරනවා. අනේ එතනතගේ බල රේඛාව බලන්න පුළුවන් කොහොමද ආරාර වෙනවිල්ල තියෙන්නේ. වෙනවිල්ලට පොඩ්ඩක් දාලා බලන්න ඕනේ, නිකන් ගුග්ලියක් දාලා බලන්න ඕනේ. දැලුවාම තේරෙනවා ඔන්න ට්‍රැක් එක මාරුණා. බෑ අප්පා, නැතුව කරන්න බෑ ඔය වැඩේ. මොකද එන්නේ නිකන් පෙරලගෙන කරගෙන අර අර බැකෝ එකක් එනවා වගේ එන්නේ බ්‍රේක් නැතුව. එතකොට ඔය වගේ ඇඟට ගන්න බෑනේ, යට කරගෙන චොප්ප කරගෙන යනවා. එතකොට පොඩ්ඩක් පැත්තට වෙලා අර 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 ස්පාඤ්ඤේ අර හරක් සමග සටන් කරන කට්ටිය අර කොඩිය එලාගෙන ඉඳලා 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 ඒ පිඹගෙන ඇවිල්ලා පයින්නකොටම පොඩ්ඩක් පැත්තට වෙලා කොඩිය දිගේ යන්න දෙන්න. චුට්ටයි පයින්න ඕනේ. එහෙම නිකන් ගොඩාක් නිකන් මේ ඈතර පයින් ගියොත්, කල් තියා පයින් ගියොත් වැඩි අවුල්. එතකොට හරකා එනවා අලුත් දිහාවට පිඹගෙන. දැන් ඒ කොඩිය නැතුවත් කරනවා. දැන් ළඟට එනකන් ඉන්නවා, ඇඟේ වදිනකන් ඉන්නවා. දැන් ඇඟට නෙන්නේ, කොඩිය නැතිනකම ඇඟ තමයි උඩ පේන්නේ. ඇඟේ ගාවටම එනකන් ඉඳලා අන්න පොඩ්ඩක් නිකන් ඉන්නෙන් පොඩ්ඩක් එහාට වෙනවා. අර ආපු ඔක්කොම එනර්ජි එක වෙන දිහාවකට කඩාගෙන යන්නේ. මොකද අර බල රේඛාවේ කේස් එක තියෙනවා ඔතන. පොඩ වනවල බලන්න ඕනේ. සාමාන්‍ය ඔය හවසට උපාසක මහතුරු වෙනකොට 3-4 දිනක් ඇවිල්ලා ඉන්නවා. ඒ එක එක්කෙනාගේ තියෙන එක එක ප්‍රශ්න. ඉතින් අර කෙලින් අවධානයක් දීලා එයාටම අවධානයක් දීලා ගියොත් ආයි බේරන්න බෑ. එක්කෙනෙක් පැය භාගයකට බේරන්න බෑ. ඉතින් මොකද කරන්නේ? හාමුදුරුව අවුට්. හාමුදුරුවන්ට තමයි ට්‍රැක් එක මාරු වෙලා තියෙන්නේ. ඉතින් එක් එක්කෙක් කතා කරගෙන ඉන්න ගා වෙන එකෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ආ මහත්තයා කොහොමද ඉතින් කාලෙකට පස්සේනේ කියලා ආපෝ අරුගේ දැන් කමටහන් වார்த்தාව කියෝ කියෝ එක ඉඳපු එක ෆුල් අවුල් යනවා. දැන් මම මාත් එක්ක කතා කරගෙනදී මේ හාමුදුරන්ට මේ 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 අවධානය තියාගන්න බෑ. ඕටිසම් ගතියක් තියෙනවද කොහෙද? අරයා ගැන අරයාගෙන් අහනවා කොහොමද කියලා. ඉතින් අර කියාගෙන ගියපු කතාව සම්පූර්ණ ඒ බල රේඛාව අවුල් ගියා. බෑ එහෙම නැතුව ගනුදෙනු කරන්න බෑ. මොකද අර එන්නේ නිකන් අර ඔක්කොම තියෙන මුළු ජීවිත කතාවම කියලා යන්නේ. ඒතර පැය කීයක් යනවද කියන්නකෝ එක්කෙනෙක්ගේ ජීවිත කතාව කියන්නේ. ඒ වගේ කට්ටිය කී දෙනෙක් දවසට එනවද කියන්නකෝ. ඒතර වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙනවද කියන්නේ. ඔහොම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඔය පොඩ්ඩක් නිකන් අවධානය එට මේට බල රේඛාව අවුට් කළා තමයි හැන්ඩල් කරන්න පුළුවන්. ඉතින් හාමුදුරන්ට අවුල් වගේ තමයි තේරෙන්නේ. බෑ බේරන්න බෑ එහෙම නැතුව. ඉතින් එන්නේ විදිහේ ස්වභාවිකින් මේක තියෙන්නේ. මේ බල රේඛාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් බල රේඛාව අර විදිහට එක්තැන් වුණාට පස්සේ අර මොකද වෙන්නේ? මේක වැඩ කරන වෙලාවට එෆිෂන්ට්. කලින් තියුනේ මේක වැනවිල්ලක්, පඳුරු තැලිල්ලක්. දැන් එහෙම වැනවිල්ලක්, පඳුරු තැලිල්ලක් නැහැ. නමුත් හිතවිලි ගෙතෙනවනේ යම් වෙලාවක. ගෙතෙන වෙලාවට එෆිෂන්ට්ලි වැඩ කරනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා, මහණෙනි මට බහුලව මෙන්න මේ විදිහේ හිතවිලි දෙකක් වැඩ කරනවා. මොනවද වැඩ කරන දෙක? මේ සත්වයා පිළිබඳ යම්කිසි විදියක මෛත්‍රිය කරුණාවක් මේ පිරිසට පිහිට වෙන්න ඕනේ කියන වගේ අදහසකින්, මේ පිරිසට මේ ධර්මය කියලා දෙන්න ඕනේ කියන වගේ අදහසකින් හිතවිලි වැඩ කරනවා මහණෙනි. ඔන්න එක જાතියක්. දෙවනි જાතිය විදියට කියනවා මේ විවේකය පිළිබඳ හිතවිලි වැඩ කරනවා. නිහඬ බව අගේ කිරීමක් පිළිබඳ, විවේක වීමක් පිළිබඳ, තමුන් එක තනි වෙලා ඉඳීමක් පිළිබඳ හිතවිලි වැඩ කරනවා. මෙන්න මේ විදිහේ විතක්ක යති දෙකක් බහුලව තථාගතයන් වහන්සේගේ හිතේ වැඩ කරනවා කියලා කියනවා. අන්න මොකද කරන්නේ? බොහෝ වෙලාවක් නිහඬයි. නමුත් අන වැඩ කරද්දී අර විදිහේ දේවල් තමයි වැඩ කරන්නේ. වැඩ කරද්දී බොහොම එෆිෂන්ට් විදිහට වැඩ කරනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. අර නිහඬ හිතෙන් අවදි වෙන හිතවිල්ලකින් මේ කියන්නේ. අන්න එනවා අර දෙදෙනෙක්. අන්න එනවා මේ කෝලිත උපතිස්ස කියන යහළු දෙදෙනා. ඒ දෙදෙනා මේ ශාසනයේ අග්‍ර ස්ථානයක් ලබන සුළුයි. මේ ශාසනයේ මේ විදිහට භද්‍ර යුග්මය වෙන සුළුයි කියලා අන්න අර විදිහට ප්‍රකාශ කරන නැවතත් නිහඬ බව. නැවතත් නිහඬ බව. අන්න සිතිවිලි වැඩ කරනවද? වැඩ කරන වෙලාවට එෆිෂන්ට්ලි වැඩ කරා ආපහු නිහඬ වෙනවා. මෙන්න මේ විදිහේ වෙනසක් මේ තැනත්තා තමුන්ගේ හිත තුළ අත්දකිනවා. කලින් මේ විදිහට නිකන් යකාගේ කම්මල වගේ තියුණ එක දැන් කොහොමද වැඩි වැඩියෙන් නිහඬ වෙන්නේ? අතරමැද පරතර වැඩි. පරතර වැඩි. ඊට පස්සේ තේරෙනවා මේ මේ ජීවිතේ සරල වෙනවා. කලින් තරම් සැලසුම්, කලින් තරම් විවිධ දේවල් කරන දෙයක් නැහැ. ඒ වෙනුවට ලොජිකලි ඊළඟට තියෙන වැඩේ මොකද්ද? දැන් ලොජිකලි මේ ධර්ම දේශනා ඉවරනහම ඊළඟට තියෙන්නේ පිණ්ඩපාත යාමක්. ඒක ඉතින් ආයෙත් ඉතින් ඒක ඉදිරිපත් වෙලා යනවනේ. සුගර් බෑගෙන එනවා. ඕමම දැන් හොඳටම තේරෙනවා. දැන් ලොජිකලි ඊළඟ වැඩේ තමයි ඒක තමයි. ඊට පස්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා දානේ වැළඳීමක්. ආයෝක ඉතින් ඔච්චර සැලසුම් කරන්න දෙයක් නැහැ නේ. මොනවද සැලසුම් කරන්නද? දානේ වැළඳලා අන්න ගමනක්. ගමනේ තියෙනවා තැන් කිහිපයක්. නැවතුම් පොළවල් කිහිපයක්. දේ නැවතුම් පොළට ගිහිල්ලා තමයි කල්පනා කරන්නේ. ආ දැන් මෙතෙන්ට ආවේ මොකටද? ආ මෙතන ධර්ම දේශනාව. ආ විනාඩි 40ක් ධර්ම දේශනාව කරලා ඔන්න එන එතනින් මික්මිලා ගියා. ඊට පස්සේ මෙතෙන්ට ආවේ මොකද? ආ මෙතන පැය එකමාරක සතිපාසල වැඩසටහනක්. ආ ඒක කරා එතනින් මික්මිලා ගියා. වාහනේට නැගිට පස්සේ ආව කොහොමද ඉස්සරවණට ඇවිල්ලා නතර වෙනවා. නතර වුණාට පස්සේ ආ ඉතින් දැන් පහල ඔෆිස් එකට ආවනම් ඉතින් කඳ නැගිලා යන්න එපා නම මේ කුටියට. නමේ කුටියට ගියාට පස්සේ එහෙනම් ඉතින් දැන් පොඩ්ඩක් විවේක වෙන්න එපැයි, ඇඟපත හොද ගන්න එපැයි, නා ගන්න එපැයි, මේ දවස්වල රස්නෙත් වැඩි ඉන්නේ. අන ලොජිකලි නෙක්ස්ට් ස්ටෙප් ඊළඟට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද ඕකෙ ඔච්චර සැරසුම් කරන්න දෙයක් නැහැ. සැලසුම් කරා කියලා සැලසුම් ඉදිරියට උනේත් නැහනේ. ඒක බලන්නක පොඩ්ඩක්. සැලසුම් නම් කරා තමයි හොතෙකුත් 84,000ක් අවුරුදු ජීවත් වෙන ගානට සැලසුම් කරා. ඒ සැලසුම් අනුව වුණාද බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අන්න මේ සරලත්වය මේ ජීවිතේ මීට වැඩි සරල වෙනවා. සරලව ගෙවා ගන්න පුළුවන්, යැපිලා ඉන්න පුළුවන්. අර විදිහට ඉදිරිපත් වෙන දේ ලොජිකල් නෙක්ස්ට් ස්ටෙප් එකත් එක්ක ගමන් කරන්න පුළුවන්. අන්න ඒ විදිහේ සරලත්වයක්, අන්න ඒ විදිහේ විවේක ස්වභාවයක් මේ තැනැත්තා තමුන් තුළ අත්දකිනවා. කලින් අර විදිහේ කේන්ද්‍රයක් වටේ ගොඩ නැගිච්ච මේ මමංකාරය වෙනුවට දැන් වැඩි වැඩි නිහඬ බවක් තියෙනවා. දැන් වැඩි වැඩි මොනවදෝ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය හරයක් තියුණා වගේ පෙවුණා, සර්පෙක් වගේ පෙවුණා. නමුත් දැන් තේරෙනවා ගෙරියෝ ගෙරියෝ රැලක් මේ යන්නේ. ඒ විදිහේ වෙනසක් තමුන් තුලින් මෙතනට අදකින්නවා. ඕක තමයි වෙන පරිවර්තනේ. ඔක තමයි වෙන පරිවර්තනේ. ඒක ඉතින් අමුතු විදිහේ පරිවර්තනයක්. අර විදිහට මේ කේන්ද්‍රයක් වටේ ගොඩ නැගුණු මේ ප්‍රවාහය කොහොමද වටපිටාවට එකතු වෙන්නේ? මේ කේන්ද්‍රයක් වටේ කැරකුණු මේ විශ්වය කොහොමද මේ නිමක් නැති දිගට පවතින එතරක් නොපෙනෙන ස්වභාවයකට පත් වෙන්නේ? අන්නේ වෙන වෙනස තමයි. අන්නේ වෙන වෙනස තමයි. එතකොට අපි අන්න අපිට කිව්ව හැකි වුණනම් මේ ස්වභාව ධර්මයට දිය වෙලා ගියා. නැත්තම් දෙවියන් වහන්සේ සමග එක්කෙනෙක් බවට පත් වුණා. එහෙම නැත්තම් අර විදිහට නිවනක් සාක්ෂාත් කරගත්තා කියලා කියන්න පුළුවන්. ඒක හැබැයි අර ප්‍රතිරාව අර විදිහට ප්‍රකාශ වෙන ස්වභාවයක් නෙමෙයි. කෙනෙක් කියනවා නම් කියපු ගමන් එතන තියෙනවා මොකද්දෝ ට්‍රැක් මාරුවිල්ලක්. මම රහතෙක් කියලා ප්‍රකාශ කරපු ගම මොකද්දෝ ලෙඩක් තියෙනවා. ඔය ක්‍රිෂ්ණමූර්ති ඔබ ගැන හරි ලස්සන අදහසක් කියනවා. මේ අපේ සමකාලීන කෙනෙක් මේ විදිහට මේ ඇමරිකාවේ ලොකුවට වැඩ කටයුතු කරන කෙනෙක් මෙයා මට හම්බුණා. මේ ගුරු කෙනෙක්. මේ ගුරු කියනවා නැවත නැවත මොකද්ද මම රහතෙක්, මගේ රියලයිසේෂන් එක මේ වගේ කියලා. දැන් මේ ක්‍රිෂ්ණමූර්තිට අවබෝධ කරවන්න හදනවා. එයාහා කිව්වොත් වැඩේ ගොඩනේ, එයාහා කිව්වොත් හොඳට ලකුණු හම්බෙනවානේ කියලා වගේ. ඉතින් මේ තැනැත්තා කියනවා මම මේක අහගෙන ඉඳියා. අහගෙන ඉඳලා අන්තිමට මං ඇහුවා මේ අර අපි මේ කතා කර කර ඉන්න තැන එහා පැති මුහුද පේනව නේද? පේනවා. ඔය මුහුද ඔබට දෝතර ගන්න පුළුවන්ද? පුළුවන්. දෝතර ගත්තාම තවදුරටත් මේක මුහුදද? අන්න එහෙම ප්‍රශ්නයක් ක්‍රිෂ්ණමූර්ති අහනවා. අන්න දෝතර අරන් පෙන්නුවොත් තවදුරටත් ඒක මුහුද නෙමෙයි. අන්න ඒ විදිහේ ස්වභාවයක් අන්න අපිට දැක ගන්න පුළුවන්. මුහුදට දිය වෙලා ගියහනම් අන්න ඒකේ වෙන්න දෙයක් නැහැ. වෙනම පෙන්නුම් කරන දෙයක් නැහැ. ඒ විදිහේ ස්වභාවයක් නැහැ. අර විදිහට දෝතර අරන් පෙන්නන ස්වභාවයක් නැහැ. ඒ විදිහේ පැවැත්මක් නැහැ. ඒකයි කියන්නේ අර මිලියන් ඩොලර්ස් අරගෙන ඉන්දියානම් ලාභයි. ඒක විඳින්න කෙනෙක් ඉන්නවනේ. නිවන ගත්තොත් වැඩේ අවුල් යනවා. නිවන් ගියා කියලා විඳින්න කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් ඉතුරු වෙන්නේ නැත. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අන්න මේ විදිහේ ස්වභාවයක් අපි තුල ලං කරගන්න තමයි මේ ධර්ම ප්‍රතිපදාව. මේ ධර්ම උත්සාහය. ඒකට කී දෙනෙක් කැමති වෙයිද කියලා දන්නේ නැහැ ඉතින්. මේ සභාවේ ඉන්න කී දෙනෙක් වුණත් කැමති වෙයිද කියලා දන්නේ නැහැ. මොකද මේ දුදරුවෝ ඉන්නවා, මේ රැකී රක්ෂා තියෙනවා, මේ විදිහට රට රටවල අපි වැඩ කටයුතු කරනවා කොහොමද? බෑනේ. බෑ කියලා එහෙම අදහසක් නැවත නැවත ඉදිරිපත් වෙනවා එන්න පුළුවන්. නමුත් අන්න අර විදිහ ප්‍රතිපදාවක් යෙදෙන කෙනෙක්ට තේරෙනවා මේක නිවීම කියන අර්ථයෙන් දක්වන්නේ. මොකද්ද ඔය එකක් තියුණා, ඒක නිවිලා ගියා. නිවුනහම පහසුයි. ගින්නක් තියුණා නිවිලා ගියා. නිවුනහම පහසුයි. වෙහෙසක් තියුණා නිවිලා ගියා. දැවිල්ලක් තියුණා නිවිලා ගියා. නිවුනහම පහසුයි. නිවුණට පස්සේ මොකද්ද? දැන් අලුද දරද කියන එක වැඩක් නැහැ, අදාළ නැහැ. මේ ප්‍රශ්නේ එතන පැනවෙන්නේ නැහැ. ඉතින් ඔන්න විදිහේ ස්වභාවයක් තියෙනවා. ඉතින් අද දවසේ කතාව අවසන් කරන විදිහට මෙන්න මේ විදිහේ හරි අගනා ලස්සන ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කතාවක්. මොකද්ද ඒක කියනවා? මේ කතෝලික භක්තිකයෙකුයි අපි කියමු බුද්ධ ධර්මය පුහුණුව යෙදෙන කෙනෙකුයි අතර වෙනසක් නැත්නම් සාකච්ඡාවක්. එයා අහනවා මේ කතෝලික දහමයි බුදු දහමයි අතර වෙනස මොන වගේද, වෙනස මොන විදිහටද පෙන්වන්නේ අපි, පෙන්눔 කරන්නේ අපි. හරි ළඟයි. එතකොට බව අර කෙනා කියනවා, අනිත් කෙනා කියනවා, අර ධර්මය දන්න කෙනා කියනවා මොකද්ද, හරි ළඟයි, ඒක එච්චර වෙනසක් නැහැ, ලොකු වෙනසක් නැහැ, අපි අපේ දහම් දෙක හරි ළඟයි. කොහොමද එහෙනම්, කොහොමද මේ ළඟ, කොයි විදිහටද මේක ප්‍රකාශ කරන්නේ කියලා කියනවා. එතකොට කියනවා ඔබ තනියම කාමරයක කල්ගත කරනවා නම්, ඒ විදිහට කාමරයක ඔබ ඉන්නවා නම් තනියම, ඔබේ දහමට අනුව ඔබ දෙවියා දෙවියොත් ඉන්නවා ඒ කාමරේ, ඔබත් ඉන්නවා, එහෙම නේද කියලා අහනවා. එතකොට මේ කතෝලික භක්තිකය කියනවා ඔව් මම කාමරයක තනියෙන් ඉන්නවා නම් මේ විදිහට දෙවියොත් ඉන්නවා මමත් ඉන්නවා, ඒ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ආ බෞද්ධයෙක් එහෙම නැත්නම් බෞද්ධ ධර්මය පුහුණු කරපු කෙනෙක් කාමරයක තනියෙන් ඉන්නවද, එතන ඉන්නේ දෙවියෝ විතරයි. අර විදිහේ දෙවියෝ සමග මම ඉන්නවා කියලා එකක් නැහැ. ඒ වෙනුවට දෙවියෝ විතරයි ඒ කාමරේ ඉන්නේ. අන්න ඔච්චරයි වෙනස තියෙන්නේ. ඔච්චරයි වෙනස තියෙන්නේ, ඔය පොඩි වෙනස තියෙන්නේ. ඉතින් හරිනේ. අන්න දෙවියෝ සමග දෙවියත් මමත් අතර තියුණ පරතරේ නැතිලා ගියා. සබහා ධර්මයත් මමත් අතර තියුණ පරතරේ නැතිලා ගියා. අර විදියට දෝතකට අරගෙන මුහුදක් පෙන්නුවා අපි මෙච්චර කල්. නෑ ඒක දිය වෙලා ගියාට පස්සේ මුහුද කොහොමත් මුහුද තමයි. ඒකයි දෝතට අරන් පෙන්නන දෙයක් නෑ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක්, එන්නේ විදිහේ අත්දැකීමේ වෙනසක්, ජීවන අත්දැකීමේ වෙනසක්. මේ ජීවිතය අත්දකින්නේ කොහොමද කියන පරිවර්තනය තමයි වෙන්නේ. ඒ පරිවර්තනය, ඒ වෙනස තමයි වෙන්නේ. ඉතින් එවැනි වෙනසක් සඳහා අද දවසේ මේ කතාවහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.